vardı. හැඟීම තමයි දැන් අපිට සම්පූර්ණ මේ සත්පුද්ගල ස්වභාවය තියෙන්නේ මේ අපේ චේතනාව. ඒ කියන්නේ අපේ කෙනා කෙනා තුලයි සත්පුද්ගල හැඟීම. දැන් නමුතර ක්‍රියේෂන්ටි විපාකය කියලා කියනකොට අපිට සැප දුක් විඳින්න වෙලා තියෙන්නේ බාහිර සත්ත්ව පුද්ගලෙින්. නමුත් කන බොන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නියද ධම්මා ස්නාහයෙන් යුක්ත අනාත්ම රූපය පුද්ගලයේ කෙනෙක් හැටියට හිතන්නේ අපි. ඒ චේතනාව තමයි අපේ කර්ම. අපේ කර්මයට අපිම විපාක විඳින්න වෙනවා. විපාක කියන්නේ අපි ඊට පස්සේ සැප දුක් විඳින්නේ බාහිර සත්ත්ව පුද්ගලෙින්. ඒකයි ස්වභාවය. මට ආරතෙන්දී මේක කියන සායිත දැන් අර වස්තුකාම ක්ලේශකාම කියනකොට අපි නිකන් අපිට හිතෙන්නේ ක්ලේශකාම කියලා යම් රූපාදී අරමුණු කෙරෙහි ඇති අපේ හිතේ ඇති තණ්හා ස්වභාවයයි වගේ කියලානේ. නමුත් දැන් මට හිතෙන්නේ කබලින්ක ආහාරයේ පුද්ගලයෙක් හැටියට සත්වයෙක් හැටියට දකින්න එක, දරුවෙක් හැටියට, නෑදෑයෙක් හැටියට පෙනෙන එක, නැත්නම් රන් රිදී මුතුමෙනෙක් කියලා අපිට පෙනෙන ඔක්කොම ඒ වර්ම තියෙන කැමැත්තත් එහෙම පෙනෙන බවම ක්ලේශකාමී කියලා. මොකද අවිද්‍යා තණ්හා කියන කෙලෙස් වලින් තමයි ඒක ඒ මට්ටම හැදිලා තියෙන්නේ අපිට. ක්ලේශකාම කියනකොට ඒ මට්ටමම අයිති කියන එකක් මට පේනවා. අපි කියමු දැන් රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ වගේ දේවල් වස්තුකාම. තේරෙනවද? නමුත් දැන් අපිට රූපයේ හැටියට, ඒ කියන්නේ දැන් එතනදී රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම, ඒ වගේම කාමාවචර, රූපාවචර, අරූපාවචර කියන මේ ඔක්කොම කාම නියටේන කාම. කැමති වෙන අර්ථයෙන් කාමයි. හරිද? කැමති වෙන අර්ථයෙන් කාමයි. නමුත් ක්ලේශකාමයේ ස්වභාවය තමයි සංකප්පෝ කාමෝ රාගෝ කාමෝ සංකප්ප රාගෝ කාමෝ. එතකොට සංකල්පෙම කාමයක්. රාගයේද කාමයක්. සංකප්ප රාගයේ කාමයක්. ඒ කියන්නේ දැන් යම් වස්තුවකට ඇලීම් වශයෙන් අපිට උපදින රාග ස්වභාවයක් කාමයක්. යම් වස්තුන් අරඹය අපි කල්පනා කරන බවමත් කාමයක්. ඒකයි දැන් රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන ටික ගන්නකොට පංචකාම ගුණ කියන ටික. එතකොට හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ ඔය පංච, මම දවසකුත් මතක කළා ඔකට පංචකාම ගුණ කියන නම සුදුසු කියන්නේ ආර්යයන් වහන්සේලායි. අපිට ඔක පංචකාම ගුණ නෙමෙයි, අපිට කියනවා පංචකාම කාමයි. අපිට කාම ගුණ හම්බ වෙන්නේ නැහැ. කාමයේ ඇති කරවන්න හිතේසි. එතකොට ඒ කියන්නේ ක්ලේශකාම කියලා කියන්නේ වස්තුකාම කියන්නේ ඇහැට පෙනෙන රූපේ රූපාර්ථේ. හරිද? කාමනීය අර්ථේ. නමුත් අපිට හම්බ වෙන්නේ කාමනීය කාමයට හිත වූ රූපයක් නෙමෙයි. අපිට හම්බ වෙන්නේ කෙලින්ම ආදරණීය කෙනෙක්, ඒ කියන්නේ අපි ආදරය කරන පුද්ගලෙ, දුවෙක්, පුතෙක්. එතකොට නැත්තම් ගහක්, කොළක්, රත්තරන් ටිකක්, මුතු ටිකක්, මැණික් ටිකක්, මුදලක් වගේ දෙයක් තමයි අපිට ඇහෙට පේන්නේ. එතකොට අපිට හම්බ වෙන්නේ කෙලින්ම බාහිර රූපය ආරම්භය අපි හිතපු කෙලෙස් වශයෙන් හිතපු දෙයයි අපිට බාහිරෙන් හම්බ වෙන්නේ. තේරුණා නේද? අපිට වස්තුකාමයේ කියලා එකක් හම් වෙන වස්තුකාමයේ කියන තැන විතරක් අපිට හම්බ වෙන්නේ නැහැ. කෙලෙසයන්ගෙන් යුක්තවමයි හම්බ වෙන්නේ. ඒ කියන්නේ දැන් උතෙන්දී මම කියන්නේ අර නිදක මඩ තියාගෙන මඩ ගඳ අයින් කරනවා කියන්න බෑ. වස්තුකාමයේ තියෙන තැන ක්ලේශකාමයේයි දෙකම තියෙනවා අපිට. කියලා මම කියන්නේ. ඒ කියන්නේ මේ 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 මට්ටමේදී අපිට හම්බ වෙන්නේ නැහැ කිසිම වෙලාවක අර කාමනීයට අර්ථින් කාමනීය අර්ථින් හම්බ වෙන කාමයට හිතේශී ස්වභාවය හම්බ වෙන්නේ නැහැ. අපි කිමු රූප ආයතනයක් හම්බ වෙන්නේ නැහැ අපිට. ඒ කියන්නේ අපිට හැම වෙලාවෙම හම්බ වෙන්නේ දරුමුණු පුරෝගේවල් දුරවල් කියලා සැප දුක් විඳින්න පුළුවන් මට්ටම. එතකොට දැන් කාමයේ නිසා දුක එන්නේ අපිට කාමයට හිතේශී දෙයකින් දුක එන්නේ නැහැ. තේරුණාද? ඒකෙන් දැන් අපිට දුක වෙනවා නම් එන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන යෝ කාමං කාමේති සෝ දුක්ඛං කාමති. යම කාමයට කැමති නම් එයා දුකට කැමති. යම දුකට කැමති නම් එයා කාමයට කැමති. මම ඕකෙදි කියේ දැන් අපිට දරුවෝ මැරිලා හෝ දෙමව්පියෝ මැරිලා හෝ කියන දුක ගන්න මේ දුක අපේ කෙලෙස් වලට අපි උපදවාගත් එක. දැන් කන බොන ආහාරයෙන් හැදුන හම් මස් ලේන හර ඇට ඇටම දුරුලින් යුක්ත රූපයක් තියෙන්නේ. ඒ නිසා විද්‍යමාන වූ වර්ණ සතහනක් තියෙන්නේ. ඔන්න ඒ ධර්මතාරම්භය අපි සත්පුද්ගල භාවයෙන් නැත්තම් මම මගේ කියලා තණ්හාව ඇති වෙන විදිහට කෙලෙස් සහගත වේවා හිතුවාම ඒක තමයි අර අභිධර්මයේ පෙන්නන්නේ කාමවචරස කම්මසකතත උපචිතත්ත කියලා. කාමෝචර කර්ම කළ බැවින් රැස් කළ බැවින් අපි චේතනාවයි අපේ කර්ම. දරුවා ගෙදර මුණුපුරා රත්තරන් රිදී මුතු මැණික් කියලා අපි ඒ වාරදේ හිතනවා. එතකොට හිතනකොට විපාකය හැම වෙලාවෙම බාහිරින් අපිට හම්බ වෙනවා. ඒ රූපේ අපිට රත්තරන් වගේ පේනවා. ඒ රූපේ දරුවෙක් වගේ පේනවා. මුණුපුරෙක් වගේ පේනවා. එතකොට ඒ රූපේ විපරිණාම වෙනකොට අපිට පේන්නේ දරුව නැති වුණා. අම්මා නැති වුණා. අපිට කවදාවත් කන බොන ආහාරයෙන් හැදුන හම්මස්ලේන ආහාරයෙන් යුක්ත රූපේ විපරිණාම බව පේන්නේ නැහැ. ඒක ඒකයි දැන් ඔය කාම භූමියේ පෙන්වන්නේ තණ්හාව කාම දතු පරියපන්නයි කියලා. මොකද මේ කාම භූමියේ සැප හෝ දුක් හෝ විඳින්න වෙන්නේ යම් කෙලෙසයක එක්කම. කෙලෙස් නැති ධර්මතාවයක් හම්බෙලා ඒකට කෙලෙස් ඇති වෙනව නෙමෙයි අපිට වෙන්නේ. එතකොට තමයි තමයි මෙතෙන්දී රූපයට තණ්හාව පදත්තානයි කියනකොට අපි තේරුම් ගන්න ඕනේ අද දවසේදී අපිට රූපයක ගනුදෙනුව තියෙන්නේ මේ තණ්හාව මුල් කාරණාව කරගෙන කියන කාරණා. අර මම එදා මතක් කරුවේ දැන් අපිට හිතෙනවා නම් මේක බොහොම තීක්ෂණව නොවන බැලුතු කරුණා. අපිට හිතෙනවා නම් පෙර අවිද්‍යා කර්ම තණ්හා නිසා අද පංච උපාදානස්කන්ධයක් හටගත්තේ කියලා. තේරෙන්නේ ඒක වැරදි. වැරදි කියන්නේ ඒ භූමියට හරි. නමුත් පෙර අවිද්‍යා කර්ම තණ්හා කියන කාරණාව නිසා අර මම ඉදා කිව්වාගේ සතර ආහාරයක පැවැත්මක් තියෙනවා. එතකොට ඒ සතර ආහාරය තුල අද අවිද්‍යාව කර්ම තණ්හාව කියන මට්ටම් මතයි පංච උපාදානස්කන්ධයක් වෙන්නේ. සතර ආහාරය කියන ස්කන්ධ මට්ටම් ටික පෙර අවිද්‍යා කර්ම තණ්හා ටික නිසා පංච උපාදානස්කන්ධෙන් මේ ස්කන්ධ ටිකක් හටගන්නේ. ස්කන්ධයෙන් පහළයි. හැබැයි ඒක අපිට ප්‍රකට ඒ කියන්නේ අපි ඉන්න තැනින් බැලුවොත් උපත්ති ශනේ ඉඳලා පංච උපාදානස්කන්ධ. ඒක කාම භූමියේ උපත්ති ශනේ ඉඳලා පංච උපාදානස්කන්ධ. ඔකෙදි මම නිකන් අනුරෝම තර්කයක් කරන්නේ. තර්කයක් කියන්නේ මේ කාරණාව ටිකක් සීමු බලන්න. අපි කියමු ප්‍රතිසන්දි වශයෙන්ම ඉඳලා. තේරෙනවද? ඒ කියන්නේ ඒ තැන යෙදෙන ආස්වෝ ධර්මතා මත පංච උපාදානස්කන්ධෝ ස්කන්ධෝ කියන කාරණාව යෙදෙන්නේ නැතුව උපස්ති වශයෙන්ම එනකොටම තිබුණේ පංච උපාදානස්කන්ධේ මනං. තේරෙනවද? අපිට අනාස්සව මට්ටමේ චිත්තචෛතසික ටිකක් උපදවලා හෝ වර්තමානයේ මේ මොහොතට හරි ස්කන්ධයන්ගේ පැවැත්මක් කරගන්න බැරි වෙනවා. දැන් දැස ගැනීමම පංච උපාදාන ස්කන්ධයක් නම් වෙනස් කරන්න බැහැ. එතකොට පවතින දෙන්නේ එහෙමනම් ජීවි අතීතක මොන විදිහේ චිත්තචෛතසික පහළනොත් එතන තියෙන්න වෙන්නේ පංච උපාදාන ස්කන්ධෙන්නේ. අපි නිකමට කියමු ලෝකෝත්තර මට්ටමේ චිත්තචෛතසික ටිකක් අනිත් කතා අපි පැත්තකින් දාමු. නිරෝධය ආරම්භු කරන ඒව පැත්තකින් දාලා අපරයාපන්න භූමියේ චිත්තචෛතසික ටික උපදිනකොට ප්‍රතිසන්දි වශයෙන් ආපු ඒවා ඔය කතා ඔක්කොම නැකිලා හරි ඒ මොහොතට හරි කෙනෙකුට පංච උපාදාන ස්කන්ධය පණවන්න බැරුව මාර්ග ඵල මට්ටමට ස්කන්ධ පැනවීමක් පණවන්න වෙනවනේ. පංච උපාදාන ස්කන්ධය පණවන්න බෑනේ. තේරෙන්නේ නැහැ. එතකොට උප්පත්ති පැත්තෙන්ම ඒ කියන්නේ කාම භූමියේ නෙමෙයි පෙර හේතු ටිකට හැදුනෙම පංච උපාදාන ස්කන්ධයක් මෙතන කියලා තිබුණා. තේරෙනවද? මූල නිසාවත් ඒක වෙනස් කරන්න බෑ එහෙම. දැන් පෙර අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික නිසා මෙතන හැදිලා තියෙන ස්කන්ධ ටික නැත්තම් සතර ආහාරය විතරයි. අදේවට අවිද්‍යා කර්ම තණ්හා කියන යම් යම් කෙලෙස් යෙදීම මතයි ආපහු කාම භූමිය හෝ රූප භූමිය හෝ අරූප භූමිය යෙදෙන්නේ. බැරි වෙලා අවිද්‍යා කර්ම තණ්හා කියන කාරණා ටික නැති වුනොත් එතෙන්ට නූනට ප්‍රකට වෙන්නේ ඒ නූනට පිරිසිදු ස්කන්ධ ටික විතරමයි ආපහු. අපරියාපන්න භූමිය කියලා අපි හඳුන්වන්නේ ඒ කෙලෙස් නැති තැන. තේරෙනවද? ඒ නිසයි මම ඔය කියන්නේ ප්‍රතිසන්දි වශයෙන් අපි ගත්තොත් මොන විදිහකටවත් ඉඩක් නැහැ පංච උපාදාන ස්කන්ධයක පහළ වීමක්මයි තියෙන්නේ පෙර හේතුක හැදුණු තැනකින් කියලා. පෙර අවිද්‍යා කර්ම තණ්හා කියන එකෙන් සතර ආහාරයත් ඒ ආහාරය පිරිසිඳ නොදන්නාකමම අවිද්‍යාව කරගෙන.
එහෙම කරන්න පුළුවන් නම් හේතුඵල
දහම්බුරුවේ. ඔව්. එතකොට මේ සතර ආහාරය ආහාරයක් හැටියට නොදන්නාකමම හේතු කරගෙන නොදන්නාකම යවිද්‍යාව. ඒ නිසා සතර ආහාරයේ කෙරෙහි යම් ඡන්දයක් ප්‍රේමයක් රාගයක් ඇති වුණා නම් තේරෙන සතර ආහාරයේ කෙරෙහි යම් තණ්හාවක් ඇති වුණා නම් අන්න ඒ තණ්හාව නිසා තමයි අපිට රූපයක් හම්බ වෙන්නේ. මේ කාම භූමිය අපිට හැදිලා තියෙන්නේ කාම භූමිය කාම ධාතු රූප ධාතු අරූප ධාතු කියන සිද්ධි ටිකක් තියෙනවා. යදිනවම අනිවාර්ය ඒකයි. දැන් අපි කිව්වොත් දැන් පෙර අවිද්‍යාවකට අපිට මේ පංච මේ ලෝකයේ හම්බ වෙනවා කාම ලෝකේ ඉපදිලා නැත්නම් පෙර ලෝකයකට අපි සැප දුක් විඳින පෙර අවිද්‍යා කර්මයකට මේ සැප දුක් විඳිනවා යන්න නොයදෙනවා පෙර අවිද්‍යා කර්ම කියන තැනකින් හරිද විපාක විඳ විඳ අවසන් කරනවා කියන කාරණාව නියම විදිහට කිව්වොත් කියන්න වෙන්නේ රහතන් වහන්සේට විතරයි එයා තමයි පෙර අවිද්‍යා කර්මයට විපාක විඳ විඳ අවසන් කරනවා මතු කර්ම රැස් නොකරන්නේ අනිත් හැම කෙනෙක්ම පෙර අවිද්‍යා කර්මයට ඇති වෙන විපාකයට නැවත අවිද්‍යා කර්මයෙන් යුක්තවම ජීවත් වෙන්නේ මොකද දිවි කෙලවර කොට ඇති වේදනා කය කෙලවර කොට ඇති වේදනා කියන තැනකින් රහතන් වහන්සේ නම හඳුන්වන්නේ සෝකදේශ නිබ්බාන කියලා ස්කන්ධ පරිහරණයක් කරනවා මොකද ඒ ටිකට මුකුත් කරන්න බෑ ඒක පෙර අවිද්‍යා කර්මෙන් හටගත්තේ. හැබැයි එතනදී අපි ඒක පංච උපාදාන ස්කන්ධයයි කියලා අපේ මත්තමින් නොගත යුතුයි. තේරුණාද? පංච උපාදාන ස්කන්ධයේත අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන කාරණා හතරක් ඕනේ. පංච උපාදාන ස්කන්ධයේ. අවිද්‍යා කර්ම තණ්හා කියන ටික අයින් කරලා ආහාර කෘත්‍යයෙන් පවතින ටිකේදී පංච උපාදාන ස්කන්ධයක කෘත්‍යය දෙන්නේ. අයින් කළා මොකද ඊට පස්සේ පෙර ජීවිතය අවිද්‍යාව මේ ජීවිතය අවිද්‍යාව කියලා අවිද්‍යාවට පෙර දැන් එකක් නැහැ අවිද්‍යාව එකයි මොකද අපි කියමු ඒ අවිද්‍යා කර්ම තණ්හා කියන ප්‍රත්‍යතික නිසා දැන් ඇති උනේ සතර ආහාරය ඒක දැන් වර්තමානයේ තුල ආහාර ප්‍රත්‍යයෙන් පවතින්නේ ඊට පස්සේ ආහාරේ නොදන්නා පිරිසිඳ නොදකින්න කම කියන තැනම ගත්තාම අවිද්‍යාව අවිද්‍යාව අපව සමානයි ඔක්කොම. කර්ම කියනකොටම ඔක්කොම සමානයි ආපහු. අපිට යම් රූපයක වේදනාවක සංඥාවක සංකාරයක විඥානයක යම් ගතියක් අපිට හම්බ වෙනවා. ඒ හොඳට දකින්ද නව කර්ම කියලා. බුදු ඒ කියන්නේ පෙර හේතු ටිකට හටගත් ස්කන්ධයන්ගේ ලක්ෂණේ තමයි සිතින් කිරින් කරන්න බැරි තැනක තියෙන. හිතන්න පුළුවන් නම් කියන්න පුළුවන් නම් කරන්න පුළුවන් නම් ඒ ඔක්කොම නව කර්මයි වර්තමාන අවිද්‍යාව ප්‍රශ්යෙන් හටගෙන තියෙන්නේ. ඒකයි දැන් අපි අද කියනවා මේ ස්කන්ධ ටිකට නිකන් අපි නිකන් අද අපිට පංච උපාදාන ස්කන්ධය කියන එක අද අපි අවිද්‍යා කර්මය නිසා කියලා දැක්කොත් අවිද්‍යා කර්මය නැති කළ පංච උපාදාන ස්කන්ධය නැති කරන්න පුළුවන් කියන තැනක යෙදෙනවා. නමුත් අද අපේ පංච උපාදාන ස්කන්ධ කියන මට්ටමම අපි දැක්කොත් පෙර අවිද්‍යා කර්මයන්ගේ අපිට කවදාවත් පංච උපාදාන ස්කන්ධයකින් මිදෙන්න බෑ. අපිට වෙන්නේ උපාදානය නැති කළ පංච උපාදාන ස්කන්ධ දුක විඳලා මරණයෙන් පස්සේ එකක් ගන්න. ඒක මම කියන ලොකු වෙනසක් ඕකේ තියෙනවා.
එහෙම වෙන්න නම් අපිට පෙර අවිද්‍යාව නැති කරන්න ඕනේ.
ඔව් ඒක තමයි මම කියන්නේ ඇදී. නෑ කියන එක. ඊගාවට දැන් මේ ධර්මතාවයේ යෙදෙන්නේ නැහැ කියන්නේ අපි දැන් බැලුවොත් අද පංච උපාදාන ස්කන්ධයට හේතුව මොකද්ද? පෙරනේ. පෙර. එතකොට ඊගාව ජීවිතයට ගියොත් ඒ ජීවිතේ පංච උපාදාන ස්කන්ධයට අවිද්‍යාව හැටියට පෙන්වන්නේ මෙන්න මෙතන. ඉතින් මෙතෙන් තාම අවිද්‍යාව කිලකක් තිබිලා නැහැ නේද ඉතල ජීවිතේකනේ. දැන් හොඳට බලන්න පෙරදී අද පංච උපාදාන ස්කන්ධයට හේතුව මොකද්ද කියලා අහුවොත් අපි හිතාගන්නේ අද අවිද්‍යා කර්ම පෙර අවිද්‍යා කර්ම නිසායි කියලායි තියෙන්නේ. ඔන්න දැන් අද අවිද්‍යාවක් නැහැනේ. පෙරනේ. ඔන්න මේ ජීවිතේ නැහැ පංච උපාදාන ස්කන්ධ. මොකද දැන් අවිද්‍යාව තණ්හා වැටි කර ගත්තත් නැත්නම් පංච උපාදාන ස්කන්ධේට අවිද්‍යාව තණ්හා පෙර. අපි විශේෂයෙන් කිව්ව අවිද්‍යාව. දැන් තණ්හා විතරයි වගේ ඉතන ගහරි. ඊගාවට බැරි වෙලා ප්‍රතිසන්දි මෙතනින් ආශ්‍රක්ෂේ කරගන්න බැරි වෙලා ප්‍රතිසන්දි වශයෙන් එහා පැත්තට ගියෝ. ප්‍රතිසන්දි විඥාණයට. ඒ ප්‍රතිසන්දි විඥාණයට නැත්තම් එහා මේ පුනර්භවයට සාපේක්ෂව ආය ඇඟිලි දික් කරගෙන ඒතන පංච උපාදානස්කන්ධය හැදුනේ මොකද්ද? මේ ජීවිතය අවිද්‍යා සංකාර කියලා. ඒකට බලන්න මේ ජීවිතය අවිද්‍යා සංකාරයක් නැහැ
නේ.
පෙරෙන්නේ තියෙන්නේ. ඒකත් එහා. එහෙම ගත්තාම අවිද්‍යාව කොහා ගන්නද කියලා. මේ භ්‍රමචර්යාව විද්‍යමාන නැහැ එහෙම වුණොත්. තේරෙනවද? ඔක දුසේ. නමුත් අපි මෙහෙම ගත්තෝ. පෙර අවිද්‍යා සංඛාරය නිසා හරිද? අවිද්‍යාව, කර්ම, තණ්හාව කියන ධර්මතා ටික නිසා ස්කන්ධ ටික නැත්නම් සතර ආහාරය හටගත්තා. දැන් එතනදී තාම නැ කාම භූමියටද රූප භූමියටද අරූප භූමියටද ලෝකෝත්තරද කතාවක් නැහැ. දැන් අවිද්‍යා, කර්ම, තණ්හා කියන කාරණා ටික මත තේරෙනවද? අද අවිද්‍යා, කර්ම, තණ්හා කියන කාරණාව මත ඔන්න පංච උපාදානස්කන්ධය කාම භූමිය මට්ටමටද රූප භූමිය මට්ටමටද අරූප භූමිය මට්ටමටද කියන පංච උපාදානස්කන්ධයක් ඇති වුණා. දැන් පෙර අවිද්‍යා සංඛාරය නිසා ආහාර ටික හැදුනා. ඔන්න අදත් අපිට තියෙනවා අවිද්‍යා, කර්ම, තණ්හා කියන හේතු ටික නිසා මේ සතර ආහාරය පිළිසිඳ නොදන්නා කවුම අවිද්‍යාව ඒ නිසාම ඒ සතර ආහාරය සත්පුද්ගල ආත්ම භාවයෙන් චේතනා පහළ කිරීම එහෙම හිතාගෙන සතර ආහාරය කිසිම තණ්හා බබක් තියෙන කියන ධර්මතාතික නිසා අපිට කාමවචර රූපවචර අරූපවචර කියන මට්ටම් නම් හැදුනේ. තේරෙනා නේද? අද මේ කාම භූමිය රූප භූමිය අරූප කියන කෙලෙස් ටිකට මේ තුන් භවය හදාගත්ත නිසා භවපත්‍ය ජාති ආපහු ගියෝ. දැන් උන්න ගියේ මේ අදාවිද්‍යා කර්ම නිසා. එතකොට එහාට කියන්න වෙනවා මොකද්ද? මේ අවිද්‍යා කර්ම නිසා. හැබැයි එතනද පංච උපාදානස්කන්ධේ ආයත ස්කන්ධ ටික. තේරෙනවද? ආයත තුන ස්කන්ධ ටික පිළිසඳ නොදන්නාකම තිබුණොත් ආයත අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික එතන හැදිලා ආයත භවය ඇති. කීන ධර්මතාවයක් ගත්තොත් අපිට තේරෙනේද? ඒකෙන් තියෙනවා ඒ පුද්ගලයාගේ ඒ ජීවිතයේ තුලට ගොනු වෙලා තියෙනවා. දැන් උඹ සතරට යන්නේ කෙනවද මිදෙන්නේ කෙනවද කියන කාරණාව. ආය අතීතයකට අනාගතයට බාර නොදී දැන් මේ සතර ආහාරය පිරිසිඳ දැකලා ඒ අනුව කර්ම රස නොකර තණ්හාව දුරුකොළොත් හරිද? එතකොට අවිද්‍යා කර්ම තණ්හා කියන ටික දැන් නැති කරගන්න පුළුවන්. ආහාරය පිරිසිඳ දැකලා ආහාරයේ තණ්හාව නැතිකොළොත් තේරෙන්නේ ආහාරයේ පවතිනකම් පවතී. අර මහා තණ්හා සංකේ සූත්‍රයේ පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ මහණනි ආහාරයෙන් හටගත්තේ ආහාර නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියලා දකිවුද? හේතු නිසා හටගත් දේ හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියලා දකිවුද? ප්‍රත්‍ය නිසා හටගත් දේ ප්‍රත්‍ය නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියලා දකිවුද කියලා බුදුරජාණන් වහන්සේ අහන්නේ. මේ අපි දකිනවා කියන සාදු සාදු මහණනි එහෙම දකින්න මමත් එහෙම දකිනවා. මහණනි උඹල මේ මම කියන හින්දා දකින්නේ නෑ භාගතුන් වහන්සේ. මේ මම අපිම දකින හින්දා මේක පිළිගන්නේ කියන තැනකින් තියෙනවා. ඔන්න ඒ ටික දැක්කොත් එයාට අවිද්‍යාව නැති වෙච්ච නිසා තුන් භූමිය පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනිජ්ජාභි සංඛාර නැහැ. ඒ කියන්නේ තුන් භූමිය අනුගිය කර්ම නැහැ. ඒ කියන්නේ තුන් භූමිය අනුගිය තණ්හව නැහැ. හැම මෙතනදී අවිද්‍යා කම්ම තණ්හා කියන කාරණාවෙදී අපි තේරුම් කර ගන්නට ඕනේ එක දෙයක් තියෙනවා. ස්කන්ධයක් තණ්හා කරන් සුදුසු මට්ටමට හදලා දෙන්නේ කර්මය. චේතනාවයි. අපි නිකමට කියමු සතර ආහාරය මෙතන තියෙන්නේ. ඔන්න ආහාරය පිළිසින් නොදන්නවා. නොදන්නා කම කියන්නේ අවිද්‍යාව. අවිද්‍යාවේ කෘත්‍ය දෙකක් ගන්නවා. එකක් තමයි ඇත්ත ඇති හැටි නොපෙන්නන වරදක් පෙන්නනවා. අපි කියමු අනාත්ම ස්කන්ධ ටික ස්කන්ධ හැටියට නොපෙන්න චේතනාව තමයි පුද්ගලයෙක් හැටියට පෙන්නනවා. දැන් පුද්ගලයාට කැමතියි අපි. කෙලින්ම ස්කන්ධ ටික විතරක් හම්බ වුණොත් අපිට පුද්ගලයෙකුට කැමති වෙන්න බෑනේ. දැන් අපිට මෙහෙම පුද්ගලයෙකුට තණ්හා කරනකොට මෙතන තියෙන්නේ අවිද්‍යා, කර්ම, තණ්හා කියන කාරණා තුන. තියෙන්නේ ස්කන්ධ ටිකේ ඇත්ත නොදන්නාකම අවිද්‍යාව. ඒ නිසා සත්පුද්ගල භාවයට හිතුවා කර්මය ඒ පුද්ගලයාට කැමති. දැන් මෙතන ස්කන්ධ ටිකක් තෝනේ. ස්කන්ධ ටික බලාගෙන තමයි අවිද්‍යාව වෙන්නේ. අවිද්‍යාව බලාගෙන තමයි කර්මය තියෙන්නේ. කර්මය බලාගෙන තමයි කර්මය නිසා තමයි තණ්හාව ඇති වෙන්නේ. එතකොට මේ ටික ඔක්කොටම කියනවා කර්ම භවය කියලා. තේරෙන්නේ මේ ටිකේ ස්වභාවය මොකද්ද? තණ්හාව වුණොත් ඔන්න දැන් මෙයාට තියෙන කාම උපාදානය පුද්ගලයෙක්ගෙන. නැත්තම් අත්වාද උපාදානය පුද්ගලයෙක් ඉන්නවමයි කියන තැනක. උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති. ආපහු ජාති ඉපදිනවා. හැබැයි ඒ ඉපදීමද පුද්ගලයෙක්ගෙන නෙමෙයි, සත්‍යයෙක්ගෙන නෙමෙයි. කණ්ඩානම් පහතු භව ආයතනනම් පටලාව. ස්කන්ධයන්ගේ පහළ වීමක්, ආයතනයන්ගේ ලැබීමක් තියෙනවා. හරිද? එතකොට මෙතනදී ඔන්න ආපහු ජාතියට ගත්ත හැකි මොකද්ද මේ කෙලස් ටික? කෙලස් ටිකට හේතුව ස්කන්ධ ටික. ඒකයි හැම වෙලාවෙම අවිද්‍යා සංඛාර පුරාණ හේතුවයි කියලා කියනකොට අපි තේරුම් ගන්නට ඕන එක දෙයක් තියෙනවා, ධර්මතා දෙකකින්. ඒ කියන්නේ ඔතනදී මෙහෙම අර්ථය, මේ අවිද්‍යා සංඛාර කියන අවිද්‍යා සංඛාර තණ්හා කියන කාරණා නිතයි සතර ආහාරය ඇති කෙරෙවේ. අද අවිද්‍යා කර්ම කියන කාරණාව යෙදෙන්නේ මේ ඒ පෙර අවිද්‍යා කර්මයෙන් හටගත්ත ප්‍රතිදිහ බලාගෙනමයි. තේරෙනද කියන්නේ? ඒකෙදි මට මතක් කරන දේ තමයි මේ පංච උපාදානස්කන්ධයක්, ඒ කියන්නේ මේ පටිච්චසමුපාදයේදී ඒ කියන්නේ පෙන්නන සිද්ධාන්තය හොඳට ගන්ද ලෝකයේ ඇති වෙන හා නැති වෙන හැටි. පටිච්චසමුපාදයෙන් අවිද්‍යා පත්‍ය සංඛාර සංකාර පත්‍ය විඥානං කියන සිද්ධි ටික ගන්ද අවිද්‍යාව යෙදුනේ හැම වෙලාවෙම වර්තමාන ආහාරය කියන තැනකින් අරගන්න කියලා කියන්නේ. පෙර ජීවිතයකට දාන්න නැතුව පටිච්චසමුපාදේ නැත්තම් ලියා ගන්න තැනක් නැහැ. ඒ කියන්නේ අද ස්කන්ධ ටිකට පෙර අවිද්‍යා සංඛාරය නිසායි අද විඥාන නාම රූප සලායතන පස්ස වේදනා. එතකොට අපිට අද විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන ටිකේ හේතුව අවිද්‍යාව නම් අවිද්‍යාව නැති කරන් අපිට යන්න වෙන පෙර ජීවිතයකට නේද? එතකොට ඒ ජීවිතයක නැති කරන් දෙ හතත් එකකට. නමුත් අපිට මෙතනදී එක කාරණාවක් අපි තේරුම් කර ගන්නට ඕනේ. හැම වෙලාවෙම පෙර අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික නිසා වර්තමාන කනබුන ආහාර නිසා හැදෙන රූපයත්, කබලින්ක ආහාරේ ස්පර්ශ නිසා හැදෙන වේදනා සංඥා ස්පර්ශ ආහාරේ, ඒ ආරම්භය සිතන බව මනෝ සංචිතන ආහාරේ, මේ නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්න විඥානේ විඥාන ආහාර කියන සතර ආහාරයක පැවැත්ම තියෙනවා. පෙර අවිද්‍යා කර්ම තණ්හා ටික නිසා සතර ආහාරය. එතකොට දැන් ඔන්න ඔතෙන්ට ගන්න පටිච්චසමුපාද චක්‍රය. තේරෙනවද? දැන් සතර ආහාරය හම්බුන මොකද මේක කෙර බලක් කරන්න බෑ අපිට. පෙර අවිද්‍යා තණ්හාව නිසා හටගත්තා නම් මේ හටගත් එකට හේතුව පෙර අවිද්‍යාව නිසා, කර්මය නිසා, තණ්හාව නිසා මේවා හටගත්තේ, ඒවා නැති වෙනකොට නැති වෙනව නේද කියලා අද පංච උපාදානස්කන්ධයකට හේතු බලන් දෙපා බැලුවා කියලා නිදෙන්න බෑ. තේරුමක් නැහැ. දැන් තමන්ට තේරෙන්න ඕනේ මේ කෙලස් ටික නිසා ස්කන්ධ ටික හටගත්තා. දැන් ස්කන්ධ නිසා අද කෙලස් හටගන්න හැටි බලන්න. දැන් මේ සතර ආහාරය කියන තැනින් තමයි අපිට හම්බුනේ. දැන් අවිද්‍යාව හොයාගෙන කෙරවලක් නැතුව යන්න බෑ. කවදා හරි දවසක එක තැනකින් මේක ලියා ගන්න වුණොත් තේරෙන්නේ ලියා ගන්න වුණොත් අපිට ආපහු මේ චක්‍රය ඇතුළකට එන්න වෙන නුවණේ. ඒ කිව්වේ මේකේ එකක් ලොකු ගැටයක්ත් තියෙනවා. ඒ කිව්වේ නුවණින් අපිට ප්‍රකට කරගන්නවා කවදාවත් විඥානයේ අධ්‍යක්ීමකට අපිට ස්කන්ධ ටික හම්බ වෙලා නැහැ. බුද්ධෝත්පාද කාලෙක බුදුරජාණන් වහන්සේ නමක් ඇරෙන්න මේක පෙන්වන කෙනෙකුත් නැහැ. ඒ දහම අහලා අහගත ශ්‍රාවක කෙනෙක් හෝ බුදුරජාණන් වහන්සේ නමක් හෝ ඇරෙන්න ආධාරණයි කාම භූමියේ උප්පත්ති ශ්‍රේණියම පංච උපාදාන ස්කන්ධය කියන එක. හරිද? එතකොට මොකද කාම ධාතුව, රූප ධාතුව, අරූප ධාතුව කියන ටික අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන පත්‍ය පහෙන් පැනවීම සාධාරණයි. නමුත් මම හැමදාම කියන්නේ පිච්චෙන දෙයක් ඇතුළේ නොපිච්චෙන්න බෑ. පිච්චෙනවා. ඒ වගේ පංච උපාදාන ස්කන්ධ ලෝකයේ ඇතුළේ සිසිලක් හෝ නිවීමක් හොයන්න බෑ. ඇහැ, රූප, කන, ශබ්ද, නාසය, ගන්ධය, දිව, රස, කය, පොට්ටබ්බ කියන මේ ස්පර්ශ ආයතන හය, මන ධම්ම ආයතන කියන ස්පර්ශ ආයතන හය ලෝකේ. ඔය ලෝකයේ තුල, ලෝකයේ ඇතුළත මිදෙන්න උත්සාහවත් වුණත් නොවුණත් පිච්චෙනවා. දුකේනවා. ඔතනින් අනිත්‍ය බලලා හෝ ඔය මට්ටමින් අපිට මිදෙන්න බෑ. හැබැයි යම් කරුණක් මිදීමට යම් උපකාරක ධර්මයක් නැතුව නෙමෙයි ඒ මිදීමේ දොරටු තියෙන කෙනාට. ඊට පස්සේ යම් කවදාම හරි දවසක මේ චක්‍රේ මුලට යන්න වෙනවා අපිට නොවනේ. මොකද දැන් පංච උපාදානස්කන්ධය හැදුනට පස්සේ පංච උපාදානස්කන්ධයට උපාදාන වෙනවා, උපාදානයට පංච උපාදානස්කන්ධය හැදෙනවා කියන තැනකින් චක්‍රේ කැරකැරකී දිනනවා. ඒ කියන්නේ ඇහැයි රූපයයි දෙක පංච උපාදානස්කන්ධය, ඒකට ආපහු මොම්මල් කියලා උපාදාන වෙනවා, උපාදානයට ආපහු උපාදානස්කන්ධ කියන තැනකින් කැරකෙන්න පුළුවන්. නමුත් මේ චක්‍රේ කවදාම හරි දවසක ලියන්න ගියෝ උපාදානස්කන්ධයගේ ඇතිවීම නැතිවීම බලන්න වෙනවා අපිට. දැන් පංච උපාදානස්කන්ධයකට උපාදාන වෙනවා, උපාදානය නිසා ආපහු පංච උපාදානස්කන්ධයක් හැදෙනවා කියන තැනකින් චක්‍රේ කැරකී කැරකී තියෙන්නේ. එහෙම තියෙන තැනක කවදාවත් පංච උපාදානස්කන්ධය ඇති වුණේ කොහොමද කියන කාරණාව ප්‍රකට වෙන්නේ නැහැ. තේරුම් ගන්න කියන එක. ලෝකය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයක්. පංච උපාදානස්කන්ධ ලෝක සමුදය කියලා කියන්නේ උපාදානය. පංච උපාදානස්කන්ධෙට උපාදාන වෙනවා කියන තැන ලෝකයේ ලෝක සමුදයයි. ආයෙත් උපාදානය නිසා ලෝක සමුදය නැත්නම් තණ්හාව නිසා පංච උපාදානස්කන්ධ. ආයෙත් ලෝකේ දුක. දුකයි දුක්ඛ සමුදයයි කියලා කිව්වත් කමක් නැහැ. මේ චක්‍රය තුල නිරෝධයේ මාර්ගය දෙක ලැබෙන්නේ නැහැ. තේරෙනවා නේද? ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයට අපි මොන විදිහට හිතුවත් කුසල සහගත අනිත්‍ය දුක්ඛ අනාත්ම හිතුවත් ඒක පුඤ්ඤාභි සංස්කාරයක් වෙයි මිසක අපුඤ්ඤාභි සංස්කාරයක් වෙයි මිසක ආනිජ්ජාභි සංස්කාරයක් වෙයි මිසක ඒ ඔක්කොම උපාදානෙන්ද ඇතුළත් වූ කර්ම යන ගණයට යනවා මිසක ඒකෙන් පිරිසුදු වීමක් වෙන්නේ නැහැ. තේරුණාද? පංච උපාදානස්කන්ධය ආරම්භය. යම් කිසි කෙනෙකුට පංච උපාදානස්කන්ධය ආරම්භය උපාදාන නොවෙන්න නම් එයාට පංච උපාදානස්කන්ධය කියන තැනින් යටිපැත්තට යන්න වෙනවා. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය ඇතිවීම නැතිවීම බලන්න වෙනවා. පංච උපාදානස්කන්ධය ඇත්ත වෙලා ඒකට ප්‍රතිචාර යෙදෙන්නේ නැති වෙන්න නම් පංච උපාදානස්කන්ධය ඇත්ත නොවෙන්න ඕනේ. ඒක පිළිනොගන්න ඕනේ. පංච උපාදානස්කන්ධය පිළිගැනීම උපාදානය හැටියට දකින්න. අමුතු දෙයක් එපා. ඇහැට පෙනෙන රූපයේ පිළිගැනීමම උපාදානය. ශබ්දයේ ශබ්දයේ හැටියට පිළිගැනීමම උපාදානය. මෙතනදී බුදුරජාණන් වහන්සේ හොඳ වචනයක් දේශනා කරනවා. උපය උපාදාන චේතස අදිත්තාන අභිනිවේෂානුසය කියලා වචනයක්. උපේ සංඛ්‍යාත උපාදාන ස්වභාවය උපය උපාදාන චේතස අසිතින් අදිත්තාන අදිස්ථාන කරගෙන අදිත්තාන අභිනිවේෂ අනුසය. ඒ කියන්නේ ඊට බැසගෙන සිටින බවමයි අනුසය කියනවා. හරිද? අනුසය වශයෙන් සිටේ පැවත්මයි කියනවා අන්තිමට. මේ අරමුණ පිළිගැනීමම මේක ඇත්ත වීමම උපාදානයි. යම් කිසි කෙනෙකුට මේ රූපය පිළි නොගත්තා කියලා කියන්නේ. පංච උපාදානස්කන්ධය පිළි නොගත්තා කියලා කියන්නේ. පංච උපාදානස්කන්ධය ඇති උනේ කොහොමද නැති උනේ කොහොමද කියලා හොයනවා. එතකොට එයාට යන්න වෙනවා පංච උපාදානස්කන්ධය ඇති උනේ කොහොමද කියන කාරණාව හොයන්න. එහෙම හොයන්න ගියාම එයාට අයිත්නේ හම්බ වෙනවා කාරණා දෙකක්. මොකද්ද? ස්කන්ධ සහ කෙලෙස් කියලා. කොහොමද? ඔන්න අපි කියමු එහෙම හොයන්න ගිය කෙනාට හම්බ වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළ කාරණා පිටතලා. එයා දන්නවා අපි නිකමට මෙහෙම ගමු. පෙර අවිද්‍යාව නිසා, කර්මය නිසා, තණ්හාව නිසා සතර ආහාරයක හට ගැනීමක් වුණා. එහෙනම් මේ සතර ආහාරය තමයි කොතනකින් තියෙන්නේ? ආහාරය ආහාරය හැටියට පිරිසිදු නොදන්නාකම නිසාම. හරිද? නොදන්නාකම නිසාම සංඛාර. සංඛාර කියන්නේ යම් කිසි නිමිත්තක් හෝ චේතනාවක් හෝ කර්මයක් හෝ ඒ නිසා අවිද්‍යාව. එතකොට පෙර අවිද්‍යා කර්මයන්ගෙන් හටගත් සතර ආහාරයම අද අවිද්‍යා කර්ම තණ්හා එකතු වෙලා නේද අපිට පංච උපාදාන ස්කන්ධයක් හැදෙන්නේ කියලා කාරණාව අහුවෙනවා. තේරෙනවද කියන්නේ? දැන් මෙතනදී ප්‍රතිසන්ධියක් කියනකොට, ප්‍රතිසන්ධිය කියනකොට දැන් මේ සතර ආහාරයේ ගන්ඳ දෙපැත්තක කෙලෙස් වලට හේතු උපකාර වෙලා පෙර අවිද්‍යා කර්ම තණ්හාව කියන ටික ටික නිසා හටගත් විපාකයකුත් වෙලා ඒ ටිකම පිරිසිඳ නොදන්නා කම නිසා අද අවිද්‍යා කර්ම තණ්හා කියන ටිකට ප්‍රතිකුත් වෙලා දැන් පංච උපාදානස්කන්ධය කියලා අපිට හම්බ වෙන ධර්මතාව ගත්තාම අවිද්‍යාව කර්ම තණ්හා ආහාර කියන කාරණා ටිකකින් යුක්තවයි අද අපිට පංච උපාදානස්කන්ධය කියන්නේ. එතකොට එයා දන්නවා අද අවිද්‍යා කර්ම තණ්හා කියන ටික නැති වුණොත් මේ සතර ආහාරය විතරක් සතර ආහාරය පිරිසිඳ දැකලා මොකද නැත්නම් අතීත අවිද්‍යාව නැති කරන්න බෑනේ. එයා දන්නවා අතීත අවිද්‍යාවට හැදුනේ මේ ටික නොදන්නාකම නිසාමයි මේ අද සතර ආහාරය ආහාරයේ හැටියට දැක්කොත් අවිද්‍යාව ශේෂයක්වත් ඉතුරු නොවන විදිහට මේක පිරිසිඳ දැක්කොත් කර්ම නැ එහෙම වුණොත් තණ්හාව නැ එහෙම වුණොත් මේ පංච උපාදාන ස්කන්ධය නැ නේද කියන කාරණාව පේනවා. එතකොට මෙහෙම රූපයක් පේන කොටත් එයා දන්නවා මෙතන තියෙන්නේ සතර ස්කන්ධ ටික. හරිද? අපි කියමු කන බොන ආහාරයෙන් යුක්ත රූපය අපි කෙටින් එක ආරමුණකින් ගමු. එතකොට ස්පර්ශ නිසා පහළන වේදනා සංඥා නාම රූප නිසා හටගන්න විඥානිකේ ධර්මතාව ටික. ඔය ටික නොදන්නාකම නිසා අපි කියමු මේකට අපිට හම්බුන රූපය. හරිද? නැත්තම් මේ ටික යෙදෙනකොට අපිට පෙනෙන රූපයකුත් ඒක පුද්ගලයෙකුත් වෙලා නම් අපිට සත්ව පුද්ගල වූ රූපයක් නැත්නම් යම් රූපයක් පෙනේ නම් අපිට මෙහෙම වස්තු ටිකක් හම්බ වෙනකොට මේ ටිකේ තියෙනවා සතර ආහාරය පිරිසිඳ නොදන්නාකම නිසා ඇතිවෙන අවිද්‍යා කර්ම තණ්හා කියන කාරණා ටිකකුත් එකයි එහෙන් මෙහෙම රූපයක් බලන තැන අපිට හම්බ වෙන්නේ. මොකද සතර ආහාරයේ කෘත්‍යදී බාහිර රූපායතනෙට යොමු වෙන්න විදිහක් නැහැ. මේ සතර ආහාර ටික ඒ කියන්නේ අපි කියමු නාම රූප දෙක නිසා විඥානය කියනකොට තේරෙනවද? බාහිර අපි කියමු ඒ කියන්නේ දැන් සිත උපදින්න යම් පත්‍යක් නිසා සිත උපදිනවා මිසක ඒ හිතට සිත උපදින්න ප්‍රතිවිචිතේ සිතට අහු වෙන්න බෑ. නාම රූප නිසා විඥානය ඇති වෙන්න පුළුවන්, ආපහු විඥාන නිසා නාම රූප වෙන්න බෑ. ඒකයි නාම රූප දෙක නිසා විඥානය, නාම රූප දෙක නිරුද්ධ වෙනකොට විඥානය නිරුද්ධයි කියනකොට නැවත හිත තුළ දැකීමක් තියෙන්න බෑ. දැන් අපිට අපි කියමු දැන් යම් ස්පර්ශයක් නිසා නාම රූප දෙකක් නිසා විඥානය හට ගන්නවනම් විඥානේ ඒ කියන්නේ ඒ සිත උපදින්න හේතු වෙච්ච රූපය හෝ නාමය හෝ ගැන දැනුමක් අපිට ආපහු වෙනවනේ. යම් හේතුවක් නිසා හටගත්ත ඵලයට ආපහු හේතු අහුවෙන්න බෑ. ඒ හේතු ටික නිරුද්ධ වෙනකොට ඵලය නිරුද්ධ වෙන බවටයි නුවණ තියෙන්න ඕනේ. නමුත් අපිට වෙන්නේ යම් සිතක් උපදින්න යම් නාම රූප ප්‍රත්‍යකින් විඥානයක් උපදී නම් ඒ විඥානේ ආපහු නාම රූප අපි සිටින් ගමු. දැන් ඒ භූමියෙන් අපිට කතා කරන්න වෙන්නේ ඇහත් රූපියත් ඒ නිසා උපදින චෛතසික ටික නිසා චක්කු විඥානේ උපදීනා. එතමත එතකොට බාහිරේ නිසා රූපේ දකින බව තම එන්න පුළුවන්. දැක්කේ රූපේ හෝ දැක්කේ රූපය නිසා ඇති වෙන වේදනාව හෝ මේ රූප සංඥාව හෝ මේ රූප සංචේතනාව හෝ කියලා මේ නාම රූප දෙක ගැන දැනුම කාපහු වෙන්න බෑ අපිට. දිත්තේ දිත්තමත්තන් කියන්නේ පෙනෙනවා පෙනෙන දේ ඒ හේතු ටික නිරුද්ධනෝ නිරුද්ධනකින් දැනුවක් එන්න වෙනවා. තේරෙනවද? පෙනෙන දේ දැක්කේ රූපේ හෝ රූපේ හෝ අපිට පෙනේනා. ඒ ස්පර්ශයෙන් උපදින වේදනාව හෝ අහුවෙන සංඥාව හෝ අහුවෙන සංකාරය හෝ අහුවෙන මේ නාම රූප දෙක අහුවෙන මේ නාම රූප මේ සතර ස්කන්ධෙට කියන විඥාන තිතියක් කියලා. විඥානයේ නවාතැන් හතරක් මේක. හරිද? විඥාන තිතියක්. එතකොට එහේ ඒ විඥානයේ පිහිටින් තැන් හතරක් ඔය. විඥානයේ පිහිටියොත් සංකාරයන්ගේ වැඩිම වෙනවමයි. යත්තාත්ති විඥානස සිටි අත්ිතත් නාම රූපස අවකන්ත නැවත නාම රූපයෙන් දැක ගන්නවා. යත්තාත්ති නාම රූපස් අවකන්ති අත්ිතත් සංඛාරණ මුද්ධි නැත ඒතු සංඛාරයෙන් වැඩිමත් වෙනවා. යත්තාත්ති සංඛාරණ මුද්ධි අත්ිතත් ආයතින් පුනබව අභිනිප්පති යන්තනක සංස්කාරයෙන් වැඩිමත් වෙන එතන පුනර්භවගේ ප්‍රත්‍යක්මක් තියෙනවා. එතකොට අපිට මේ නාම රූප දෙකේ නැත්නම් මේ විඥාන කිතියක් නොවෙන්න නම් මේ ප්‍රත්‍යනිසහතගත දේ ප්‍රත්‍යනිරුද්ධින් නිරුද්ධ වෙන කිනු නුවණෙන්ද ඕනේ. එහෙම එනවනම් ඒ නුවණ එනවා කියන්නේ අවිද්‍යා කර්ම තණ්හා කියන කෙලෙස් ටිකේ අධ්‍යක්ෂිම නැහැ. අපි තව පැත්තකින් ගත්තොත් අපිට තේරෙන කියන්නේ පෙනෙන මට්ටමක ගන්න පුළුවන් වුණොත් අපිට ඒ කියන්නේ මේක නුවණින් ප්‍රකට කර ගන්න ඕනේ දෙයක් ගැන මම කියන්නේ. අපිට මෙහෙම බලනකොට යම් දවසක පෙනෙන මට්ටමක් වුණොත් මේ බාහිර කතාවක් හරිය අපිට දැනට යන්න ඕනේ. මේ චිත්තචෛතසික නිසා උපදිච්ච ලෝකයක් අපිට හම්බ වෙනවා නේද? එතකොට ඒ චිත්තචෛසික නිරුද්ධ වෙනකොටම දකින දේ නිරුද්ධ වෙනවා කියන මට්ටමේ දැක්මක් එන්න පුළුවන් වුණොත් බාහිර රූපයක් අපිට හම්බ වෙන්නේ නැති වෙයි. එතකොට හරියටම මේ හතර ස්කන්ධේ හටගෙන නැති වෙන බවයි දැකලා තියෙන්නේ. ඒ ආරම්භය අවිද්‍යා තණ්හා අවිද්‍යා කර්ම තණ්හා කියන කෘත්‍ය ටික නැති වෙච්ච නිසා අපිට රූප ආයතනෙ හම්බුන්නේ නැහැ. ස්කන්ධේ ඉපදෙන විදිහ වෙනවා කියලා තේනේ පංච උපාදාන ස්කන්ධයේ ඉපදෙන්නේ නැති වෙයි. මොහොත ගන්න. කියන සිද්ධිය මේක ටිකක් තේරුම් ගන්න කියන එක ගැඹුරු සිද්ධිය. එතනදී අපි තේරුම් කරගන්න ඕනේ අද සමාජයක අපිට රූපය ගැන කතා කරන්න වෙලා තියෙනවා. තේරෙන්නේ නැද? අපි ගාව රූපයක් රූපයක් ගැන සංයෝජනයක් තියෙන නිසායි. අපිට රූපයක් ඇසුරු වෙන නිසායි, ඇසුරු කළ නිසායි අද අපිට රූපයක් ගැන විදර්ශනා කරන්න වෙලා තියෙන්නේ. ඒක අපි ටිකක් තේරුම් කරගන්න වෙන දෙයක්. තේරුණාද? අපිට මෙතනදී මම මතක් කළා අපිට හම්බ වෙන තැනක පුරාණ කර්මපත්තෙන් හටගත් තැනක තියෙන්නේ ස්කන්ධ ටිකක් කිව්වනේ. කියන සතර ආහාරය කිව්වනේ. ඒ කියනකොට අපි මෙහෙම දකිමු. දැන් පුන්නමා සූත්‍රයේ තියෙනවා පුන්නමා හම්තුරහන භාග්‍යතුන් වහන්සේ ස්කන්ධයන්ගේ පැන රූප ස්කන්ධයේ පැනවීමට කුමක් හේතුද ප්‍රත්‍යද? මහාන සතර මහා ධාතු හේතුයි ප්‍රත්‍යයයි. එතකොට වේදනා ස්කන්ධයන්ගේ සංඥා ස්කන්ධයන්ගේ සංස්කාර ස්කන්ධයන්ගේ පැනවීමට කුමක් හේතුද ප්‍රත්‍ය? ස්පර්ශයේ හේතුයි ප්‍රත්‍යයයි. විඥානයගේ පැනවීමට කුමක් හේතුද ප්‍රත්‍යද? නාම රූප හේතුයි ප්‍රත්‍යයයි. භාගතුන පංච උපාදන ස්කන්ධේ ප්‍රවත්මත කුමක් හේතුද ප්‍රත්‍යද? මහාන කෙලිම තණ්හාව හේතුයි ප්‍රත්‍යයයි. කියලා පෙන්නනවා. ඒ කියන්නේ නිකම් මේක ගොඩාක් සිවු නමුත් බලන්න පෙර අවිද්‍යා කර්ම තණ්හාව නිසා අපිට ප්‍රතිසන්දි වශයෙන් යම් රූපයක් හම්බ වුණා කියනකොට ඒක දකින්ද ඕජා වට වෙනකොට ඇති රූප කලාපත් එක්ක සතර මහා ධාතු රූපය විතරයි හම්බ වුනේ. හරිද? ඒ ඕජත්තමක රූප කලාපත් එක්ක අර තියෙන්නේ මේ ඒ සතර මහා ධාතු රූපයක. එතකොට වර්ණ ගන්ධ රස ඕජා කියන හතර මහ භූත යන ගණයට ගිහිල්ලා මිසක. මොකද ඒක මහ භූතයන්ගේ ගුණාත්මක බව. සතර මහා ධාතු රූපයයි ස්කන්ධ වශයෙන් හම්බ වුනේ. එතකොට ඒ සිතේම පහළ වෙන නාම ධර්මන් මේ නාම රූප දෙක නිසා පවතින විඥානයක් කියන සිද්ධි ටිකක් උතන තියෙනවා. එතකොට ඒකෙදි රූපෝල හැටියට ගන්න එපා. ඇහැ රූප කන ශබ්ද නාසය ගන්ධ රස පොට්ටබෝව ගන්න එපා. ඔය ආයතනවත් හැදිලත් නැහනේ. ඒ එහෙම අදහසක් නෙමෙයි මම කියන්නේ. මේ ඒ කියන්නේ හැම තැනකම තියෙන සුද්ධාෂ්ටක මට්ටමේ රූප තියෙන්නේ. එතකොට එබඳු රූප නිසා මේ චිත්තචෛතසික ධර්ම උපදිනකොට
නෙමෙයි.
ඔව්, දැන් අපි කියමු ඔතනදී අපිට රූපයක් මෙහෙම වර්ණ සටහනක් පෙනෙනවා නම් මෙහෙම වර්ණ සටහනක් පෙනෙන තැනක මුලින්ම මේ වර්ණ සටහන පෙනෙන්න හම්බෙලා තියෙන පෙනෙන දෙයට ඔබෙන් සුද්ධාෂ්ටක මට නැත්නම් මහා භූත වූ රූපයක් චිත්තජයසික ටිකක් උදව් වෙලයි මෙහෙම සටහනක් පෙනෙන්නේ අපිට. තේරුණාද? එතකොට මෙහෙම රූපයක් පෙනෙන තැනක තියෙන සතර ආහාරය විතරයි පෙනෙන තැනක අපිට. ඊට පස්සේ මේ ආහාර නිරුද්ධ වෙනකොට පෙනෙන රූපය නිරුද්ධ වෙනවා කියලා අපි නොදකිනකොට අවිද්‍යාව කර්මය කියන තණ්හාව කියන කාරණා ටික එකට එකතු කරගෙන තමයි බැහැරින් රූප ආයතනයක් දකින්නේ අපි. තේරුණා මේ කියන්නේ? දැන් අපි ඔක වෙනද කතා කරන පරියායකින් අපි ගමු හොඳට තේරෙන්න. අපිට ඉස්සෙල්ලාම පෙර අවිද්‍යා කර්ම ටික නිසා හම්බුනේ වැලි කැට ටිකකුයි මේ කය අතුරු කරගෙන ඉන්නේ චිත්තචෛතසික ටිකකුයි කියන්නකො. දැන් මෙහෙම ඒ චිත්තජනිත ටික නිසා මා ආයතනය හැදෙනවා. නමුත් ඒව දන්නේ නැහැ අපි. ඒව හම්බෙලා නැහැ අපිට. දැන් මෙහෙම බලනකොට වැලි කැට ටිකක් ඇහත් මේ ඇහැදුනේ මොකද කර්මජ කියලා කියන්නේ මේ චිත්තචෛසික ටිකේම ගැතිය මේ ඇහැ කියන්නේ. චිත්තචෛසික ටිකට එක එක විදිහට පෙන්වලා දෙන්න ඕන නිසා. එතකොට චිත්තචෛසික නිසා වැලි ගොඩක් කෙනේ යකට. ඔන්න වැලි ගොඩක් හැටියට හැඩයක් සටහනක් පෙනෙන රූපේ ගැන මම මේ කියන්නේ. තේරෙනවා නේද? දැන් මේ වැලි ගොඩක් පෙනෙන එක බැලුවොත් අපිට බලන්න වෙන්නේ ආහාර ප්‍රත්‍යයක. කබලින්ක ආහාරකින් ආහාර කෘති ඕජත්තමක රූපකලාපගෙන එක මේ කබලින්ක ආහාරය. අර වැලි කැට ටික හරියට කබලින්ක ආහාරය නියෝජනය කරන්නේ. මේ ඒ ගැටෙනකොට ඇතිවෙන ස්පර්ශය නිසා මේ වේදනා සංඥා මේ නැත්තම් මේ රූප සංඥාවක් පෙන්වන හැටි තාම රූපකට අපි කතා කරන්නේ. මේ නාම රූප දෙක නිසා විඥානයත් එක චිත්තක්ෂණයේ එකට යෙදිලා ස්කන්ධ හතරම මේ පහම එකන සතර ආහාරයෙම එකට යෙදිලා අපිට වැලි ගොඩක් තෙන්නේ. තේරෙනවද? ඒ කියන්නේ මෙහෙම වැලි ගොඩක් කියලා පෙන්වන සටහනක් වෙන්නේ. දැන් ඔය වැලි ගොඩ කියන එක පෙනෙන ඇති උනේ වැලි කැට ටික නිසායි වැලි කැටයි මේ චිත්තචෛසික ටිකයි නිසා නේද කියන එක දන්නේ නැත්තම් චිත්තචෛසික නිරුද්ධ වෙනකොට මේ පෙනෙන වැලි ගොඩ ඉතුරු නැතුවම නැති වෙනවා. වැලි ගොඩ දකින්න ඉස්සලා තිබුණත් නෙමෙයි දැක්කයන් පස්සේ තියෙනවත් නෙමෙයි වැලි කැට තියෙන තැනක මේ ඇහැ උදව් කරගෙන චිත්තචෛසික ධර්ම උපදිනු නිසායි මෙහෙම පෙනෙන්නේ කියලා දැක්කේ නැත්තම් මේ දැක්කොත් අහකට යනකොටම එයා දන්නවා මේ පේන එක නැති වෙනවා. නමුත් එහෙම දන්නේ නැත්තම් තේරෙන නේද? දැන් ඔතන ওই තියෙන ආහාර ටික තේරෙන නේද? පංච උපාදාන ස්කන්ධ නෙමෙයි. එතකොට මේ ටික නොදකින්නකොට ඒ නොදන්නා අවිද්‍යාව නිසා බාහිර සංස්කාර නිමිති ගන්න හිත යොමු වෙන ගම නිසා අපිට වැලි ගොඩක් බාහිරෙන් හම්බ වෙනවා. බාහිරෙන් වැලි ගොඩක් වූ රූපයක් රූප ආයතනයක්. චක්කු විඥානේ නිර්ණය වෙන රූප ආයතනය කියන්නේ හිත නිසා බාහිර නිසා හිතට පෙනෙනවා කිව්වොත් එතන වැලි මේ රූප ආයතනයක කෘත්‍ය දාන්න බෑ. තේරෙනවද? නමුත් බාහිරෙන් පෙනෙන රූපයක් වැලි ගොඩක් අපිට අහුවෙනවා නම් අහුවෙන්නේ ආහාර සතර ආහාරයේ තියෙන තැනක ඒක පිරිසිඳ නොදන්නාකමත් කර්මයක් තණ්හාවක් කියන කාරණා ටික මුල් කාරණාව කරගෙනයි බාහිරින් රූපයක් අපිට හම්බ වෙන්නේ. තේරෙනවා කියන්නේ? තේරෙන්නේ තමයි. එතකොට පංච උපාදාන ස්කන්ධය ඇති උනේ අපිට මෙහෙම බාහිර රූප ආයතනයක් හම්බ වෙන්නේ කොහොමද කියලා අහුවොත් එක දෙයක් හොඳට ගන්න. මෙහෙම පෙනෙන තැනක වැලි කැට තියෙන තැනක වැලි ගොඩක් ඇහැ උපකාරයෙන් හිතට පේනව නේද කියලා අපි දැක්කොත් මේ ඇත්ත. එතන පංච උපාදාන ස්කන්ධය පනවන්න එපා. ඒ කියන්නේ රූප ආයතනයක් පනවන්න බෑ එතන. චක්කු විඥානයේ විඤ්ඤාණය වෙන ධර්මතාවයක් පනවන්න බෑ එතන. තේරෙනවද? අපි හිතාගෙන ඉන්නේ මෙහෙම පෙනෙන සිද්ධිය. ඒ කියන්නේ දැන් අපි මෙහෙම රූපයක් තියෙනවා කියලා අවිද්‍යා කර්ම තණ්හා මෙහෙම සිද්ධාන්තයක් වෙන තැනක අවිද්‍යා කර්ම තණ්හා කියන කෘත්‍ය ටිකෙන් රූපයක් බලපු අද්දැකීම උදව් කරගෙනයි මෙහෙම සිද්ධියක් වෙන තැනක ඇයි ඉතින් මේ රූප ආයතනේ තියෙන්නේ කියලා අද අපි තර්ක කරන්නේ. අපිට මුල ඉඳලම ඔහොම අද්දැකීමක් නොතිබි මේ ආහාර නිසා උපදින ධර්මයක් කියන තැනක තිබුණා නම් අවිද්‍යා කර්ම කෙලස් වලින් මේ රූපයක් කියලා බලපු හුරුව නොතිබුණා නම් රූපයක් කියලා තර්ක කරන ධර්මය අපිට කාරණාවක් නැහැ. අද අපි මේ පෙන්වන ධර්මතාවයට ඇයි පංච උපාදාන ස්කන්ධයක් නේ කියලා තර්ක කරන්නේ. මේද පෙනෙන රූපය කියලා තර්ක කරන්නේ. ආහාර ටික නිසා උපදින ආහාර නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන ස්කන්ධ ටිකට අවිද්‍යා කර්ම තණ්හා කියන කෙලස් ටිකේ අද්දැකීමෙන් රූප ආයතනයක් හදාගෙන ඒ හදාගත් අද්දැකීම උදව් කරගෙනයි මේ තර්ක කරන්න කියලා හොඳට මතක තියෙනවා. තේරෙනවද? ඇයි දැන් මේ පේන කොටත් එහෙනම් රූපායතනේ තියෙන්නේ කියලා අපි මේක රූපායතනේ කියලා අද තර්ක කරන්නේ. නමුත් බාහිර ධාතුව නැත්තම් යලි කැටටික උදව් කරගෙන තමයි මේ කැටටික නිසාත් ඇහැ නිසාත් හිතට පහළ වෙන ධර්මතාවයක් චිත්තජෛසික ධර්මයන්ට මෙහෙම පෙනෙන්නේ කියලා දැක්කොත් ලෝකයේ සමතුල උපදිනවා කියන දර්ශන. ඔතන තියෙන්නේ සතර ආහාරික කෘත්‍ය. පෙනෙන දේ ඉතුරු නිතරම නැති වෙනවා කියන දකිනකොට තේරෙනවා නේද? ඒ තමයි ලෝකයාගේ රූප ආයතනේ අපි දකිනවා. ලෝකයාට අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාර කියන හතරෙන් එකතු කළ ලෝකයට හම්බෙන රූප ආයතනේ. ආහාර ප්‍රත්‍යයෙන් හටගත්තේ ආහාර නිරුද්ධ නිරුද්ධ වෙනවා. හේතු ප්‍රත්‍යයෙන් හටගත්තේ හේතු නිරුද්ධේ නිරුද්ධ වෙනවා කියලා දැකලා අවිද්‍යා කර්ම තණ්හා අයින් කළා. ලෝකයේ පංච උපාදාන ස්කන්ධයෙම නිරුද්ධිය දකිනවා. නමුත් අපි හැම බලන දනක තියෙන පංච උපාදාන ස්කන්ධය නෙමෙයි ස්කන්ධයන්ගේ සතර ආහාරයන්ගේ ඇතිවීම නැතිවීමයි තියෙන්නේ. ඒ දකින එක තමයි පංච උපාදාන ස්කන්ධයක මේ අර අවිද්‍යා කර්ම තණ්හා කියන කෙලෙස් ටික අතහැරෙන්නේ. නමුත් ඒ හතර ආහාරයේ ඒ කියන්නේ හේතු නිසා හටගෙන හේතු නැති වෙන නැති වෙන ධර්මතාවය තියෙන තැනක අවිද්‍යා කර්ම තණ්හා කියන අධ්‍යක්ීමෙන් බලලා හුරු කම නිසාම අද අපි මේ සිද්ධියට තර්ක කරන්නේ තාම මෙහෙම කියන එකක් තියෙනවා. ඈ ආශ්‍රව කියලා පෙන්වනවා. එතකොට ඒ නිසායි ඒ නිසායි අපිට පුළුවන්කම තියෙන්නේ කෙනෙකුට ඕන්න මේ ජීවිතේම අනාශ්‍රව වෙන්න පුළුවන්. අවිද්‍යා කර්ම තණ්හා නැති කරන්න පුළුවන්කම තියෙන්නේ අද පංච උපාදාන ස්කන්ධය කියන එක හදාගන්න නිසා. පංච උපාදාන ස්කන්ධය කියන එක පෙර හේතු ටිකට හදාගත්ත එකක් වුණොත් අද අපිට පුළුවන්කම ලැබෙන්නේ පංච උපාදාන ස්කන්ධයට උපාදාන නොවී ඉන්න විතරයි. පංච උපාදාන ස්කන්ධ දුකෙන් මිදෙන්න බෑ. මුලින් ගම වෙන්නේ. නමුත් පංච උපාදාන ස්කන්ධය කියන තැනදී අපි හොඳට දකින්න ඕනේ පංච උපාදාන ස්කන්ධය ඇති වෙනවා කියන්නේ අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාර කියන කාරණා ටිකකින්. එතකොට ඒකද මේ ආහා පටන් ගන්නම අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර නිසා නම් පෙර ජීවිතේ අවිද්‍යා, කර්ම, තණ්හා නිසා නම් දැන් ආහාර දැන් පටන් ගන්න ඕනේ ආහාර කියන තැන. ආහාර අවිද්‍යාව, කර්ම, තණ්හා. ආහාරයේ පිරිසිදු නොදන්නාකමමයි අවිද්‍යාව කියන තැනින් ආයෙ පටන් අරගන්න තියෙන්නේ. අවිද්‍යාව, ආහාරයේ පිරිසිදු නොදන්නාකම අවිද්‍යාව, ඒ නිසා කර්මය, ඒ නිසා තණ්හාව. කර්මයේ අතරමැදියක් උනේ ඒ කියන්නේ පොළවේ තියෙන පස් ටික අපිට කන්න බෑ. කන්න පුළුවන් මට්ටමට මාධ්‍යයක් කරනවා අල්ලබතලා කවුපි කියලා. ඒ වගේ සතර ආහාරයේ තණ්හාව යෙදෙන්න බෑ. ඇත්ත නොපෙන්න වැරද්දක් පෙන්නලා අවිද්‍යාව සුත්‍ර දෙයක් කරන පුද්ගලයෙක් හිට මිනිස්සෙක් හිට රත්තරන් හැටියට චේතනාවෙන් තමයි කරවන්නේ. කරලා ඉවරලා තමයි තණ්හාවේ අලවන්නේ. එතකොට අපි මොන හරි දෙයකට ඇලෙනකොට අවිද්‍යා කර්ම තණ්හා කියන එක තියෙනවා. ඒක දිවි රූපය හම්බ වෙන එකම ඇති. රූපය හම්බ වෙනවා කියන්නේම කෙලින්ම ඕගනීය යෝගනීය තණ්හාව ඇති වෙන්න සුදුසු තත්ත්වය හදලා තියෙනවා. ඊට පස්සේ තණ්හාව ඇති වෙනවා. තණ්හාවට කෙලින්ම ඇති වෙන්න බෑ. තණ්හාව ඇති කරවන්න පුළුවන් තත්ත්වෙට ඉස්සෙල්ලා හදනවා. අවිද්‍යා කර්ම දෙකෙන් කරන්නේ මොකද? තණ්හාව ඇති කරන්න පුළුවන් මට්ටම හදනවා. එයාගේ කෘත්‍යය එතනින් ඉවරයි. ඊට පස්සේ තණ්හාව මොකද කරන්නේ? අභිලේපන අර්ථයෙන්, ඇලෙන අර්ථයෙන් එයා යාගේ කෘත්‍යය ටික කරනවා. ඊට පස්සේ හොඳට උපාදාන වෙච්ච, තදව අහුවෙච්ච වස්තුවක් අපිට හම්බෙලා ඇති ලෝකේ අන්තිමට මේ මොකද්ද? අවිද්‍යා කර්ම තණ්හා කියන කෙලෙස් පිටේ කෘත්‍යය. සතර ආහාරයේ විතරමමයි උතන තියෙන්නේ, වෙන මුකුත් නැහැ. සතර ආහාරයට තමයි තුන් භූමියක්ම හදලා තියෙන්නේ අපිට. අපි ගවතින අවිද්‍යා කර්ම තණ්හා කියන කෙලෙස් පිටේ නානත්තේ. එහෙම නැතුව වෙන වෙන එක එක විදිහ පංච උපාදානස්කන්ධවල ගොඩ නැහැ. කිලෙස් වල නානත්වයක් තියෙන කාම භූමියේද සතර ස්කන්ධ ටික සතර ආහාරයේ අවිද්‍යාවේ කර්මයේ තණ්හාවේ නානත්වයේ මත වෙනස් වෙනස් විදිහට හම්බෙලා. රූප භූමිය කියන කොටත් එහෙමයි, අරූප භූමිය කියන කොටත් එහෙමයි. අන්තිමට සතර ආහාරයේ පහනෝ ඡන්දේ පහනෝ ප්‍රේමේ පහනෝ තණ්හාව කියන සිද්ධි ටිකයි උත්තර තියෙන්නේ. රහතන් වහන්සේ කියලා කියන තැන විතරයි මොකද්ද සතර ආහාරය ආහාරය හැටියට දන්නවා කියන ටිකේ. ඉතින් මෙතෙන්දී ලෝකේ කවදාහවත් තේරුම් ගන්න බැරි සීනකුවත් නොගිවිරු නිවන කියලා කියන්නේ ලෝකෙට සුදුසු පුළුවන් එක දෙයක් විතරයි. පංච උපාදානස්කන්ධිත උපාදාන වෙනවා කියන තැනකිනුයි පංච උපාදානස්කන්ධිත උපාදාන නොවී ඉන්නවා කියන තැනකිනුයි කතා කරන්න විතරයි ලෝකෙට පුළුවන්. තේරෙන්නේ පංච උපාදානස්කන්ධිත උපාදාන වෙනවා කියන කාරණාව හරි ඒක පේනවා. පංච උපාදානස්කන්ධෙට උපාදාන නොවෙන්න මොකද්ද කරන්න ඕනේ කියන කාරණාව ගත්තොත් පංච උපාදානස්කන්ධය පිළිනු ගන්න ඕනේ. පංච උපාදානස්කන්ධය ඇත්ත නොවෙන්න ඕනේ. පංච උපාදානස්කන්ධය ඇතිවීම නැතිවීම දකින්න ඕනේ කියන සිද්ධිය අවශ්‍යයි ලෝකෙට. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධෙට උපාදාන නොවෙන්න නම් පංච උපාදානස්කන්ධය ඇත්තවීමමයි නම් උපාදානයි. පංච උපාදානස්කන්ධය ඇතිවීම නැතිවීම දකින්න ඕනේ කියනකොට පංච උපාදානස්කන්ධය ඇති වෙන හා නැති වෙන හැටි කියනකොට එයාට හම්බ වෙන්න උනේ ආපහු ස්කන්ධය සහ කෙලෙස් කියන ධර්මතා දෙක එකට එකතු කරලා මේක හදාගෙන තියෙන්නේ. මෝඩ කමිනී මෙහෙම රූපයක් හදාගෙන තියෙන්නේ කියන ඇත්ත පෙන්නුනේ. ඒ නිසායි මේක පිළිගන්නේ, මේක ඇලෙන්න එන්නේ නැත්තේ. අපි අන්තිමට අපේම ඡායාවට රැවටලා තියෙන කියන උත්තරයක් එන්න වෙනවා. අපි ලෝකෙ දෙයකට නෙමෙයි තණ්හා කරලා තියෙන්නේ, අපි අපේම මනසටයි තණ්හා කරලා තියෙන්නේ. එහෙනම් උත්තරයක් එන්නේ ලෝකේ තියෙන දේවල් වලට නම් තණ්හාව තියෙන්නේ.
මේකටයි සුද්ධිලා
කියන්නේ. තියෙන්නේ කියන ඡායාවට. අපි අපේම ඡායාවටයි මේ රැවටලා තින්නේ. අපි අපේම දිව හපාගෙන කාලා තියෙන්නේ කියන උත්තරේ එන්න වෙනවා අන්තිමට. ඒ කියන්නේ අපි ලෝකයේ උපද්දවලා ඒකට අපි ඇතුළු කරලා. ඒ කියන්නේ දුක උපද්දවාගෙන දුක් ඉඳලා තියෙන කියන එකක් ඉන්න වෙනවා. ලෝකේ තියෙන දෙයකට නම් තණ්හා කලේ, ලෝකේ තියෙන දේ විපරණාම වෙනකොට නම් දුක ආවේ. අපේ දුකට හේතුව වෙනවා බාහිර ලෝකෙත් ටිකක් හරි. නමුත් දුක කියන එකට වගකීවුත තමන්ම නම් තමන් දුක උපද්දවාගෙන දුක් ඉඳලා තියෙන කියන තැනකට එන්න වෙනවා. ඒකයි දුකේ කලකිරීම යම් දවසකදී. එදාට තමයි හරියටම දුකේ කලකිරෙන්නේ. කාටවත් ඇඟිලි දික් කරන්න බැරි එතකොටයි. නමුත් දැන් මේ හාමුදුරුවෝ හින්දා නම් මට දුක එන්නේ. ඉතින් ඒ හාමුදුරන්ට ගහන්න බයින එක සුදුසුයි මට දුකෙන් මිදෙන්න. කියන දර්ශනේ තියෙනකම් එහෙම නොකරනවත් නෙමෙයි. ලෝකේ පැවැත්ම අද ඒකයි. ඒ කියන්නේ
දරුවන් නිසා නම් දුක එන්නේ. දරුවන්මයි කියලා නම් දුක නෑ.
දුක නෑ.
දැන් ඒකේ අනිත් පැත්ත නෙවෙන්නේ. දරුවෝ නැති වෙනකොට නේ දුක.
දුක. එතකොට මෙතනදී උත්තරයක් එන්න වෙනවා. පංච උපාදානස්කන්ධයේ දුක නම් දුක උපද්දවාගෙන දුක් විඳින කියන දවසක් එන්න වෙනවා අපිට. ඒ දුක අපි උපද්දවාගත්තේ අපේම අවිද්‍යාව, අපේම කර්මය, අපේම තණ්හාව නිසායි. අපිම දුක උපද්දවාගෙන මේ දුක් විඳලා තියෙන්නේ. එහෙනම් අපි ගාව තියෙන කෙලෙස් වලට බාහිරින් දුකක් ඉපදෙන්න බෑ. එහෙනම් මොකද අපි ගාව තියෙන කෙලෙස් වලට අපිට දුක් විඳින විදිහේ මේ 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 මහ භූත හැදෙනව නම් හරි ප්‍රශ්නයක් නේ. මහ භූතත් අසාධාරණයි නේද? නිකමට හිතන්නකො අපි ගාව තියෙන අවිද්‍යාවට, කර්මයට, තණ්හාවට අපිට දුක එන විදිහට මහ භූත හැදෙනවද? ඒක නික හතර බීති කතාවක් වගේ වෙනවා. එතකොට නමුත් මහ භූත නැත්තම් සතර ආහාරයේ තියෙන තැනට සතර ආහාරයේ තියෙන්නේ අපේ අවිද්‍යාව, කර්මය නිසා අපිට ඇලෙන්න පුළුවන් විදිහට හදාගෙන. මොකද මේ තණ්හාවේ ස්වභාවය, අවිද්‍යාව කර්මයේ ස්වභාවය තමයි හැම වෙලාවෙම සතුටු වෙන්න කියලා කරන දේ දුක එන්නේ. දැන් උදාහරණයක් ඇටිට ගන්න අපි කියමු දැන් ලෝකේ කෙනෙක්. ලස්සනට මල් වවලා, ගෙවල් ලස්සන කළා, ප්ලේන්ට් කළා, ලස්සනට ගෙවල් හදාගන්න. ඇයි? එහෙම කෙරුවාම හිත හරි සතුටුයි. හිත ඇලෙනවා. නමුත් එයා දන්නේ ලෝකේ කලකිරෙන්නේ නැති වෙන්න, කලකිර ලෝකෙ මිදෙන්නේ නැති වෙන්න එයාම එයාට උපාය කරගෙන මේ ඉන්නේ කියන එක එයා දන්නේ. දැන් හුදුව ලස්සනට තට්ටු 3-4 ගයක් දොරක් හැදුවා කියන්නකො. ගයක් දොරක් හැදුවාම එයාගේ හිතට ආසයි, එයා ඒක ඇලෙනවා, එයා සතුටු වෙනවා. එයා ඇලිලා සතුටු වෙලා ඒකේ ඉන්නවා කියලා කියන්නේ මොකද වෙන්නේ? කවදාවත් අනිත්‍ය වෙන දේ පේන්නේ, දුක වෙන බව පේන්නේ නැති කරලාගෙනයි මේ තියෙන්නේ. මොකද අනිත්‍ය බව දැක්කොත්, වෙනස් වෙන බව දැක්කොත්, දුක වෙන බව දැක්කොත් කලකිරුණු ලෝකෙ ඉන්නේ නැති වෙයි. ලෝකෙ මිදෙන්න මගක් හොයයි. නමුත් එයා දන්නේ ලෝකෙ මිදෙන්න මගක් හොයන එක එයාම වහගෙන, එයාම දුක එන විදිහට, දුක එන පරිසරයෙන් Tamante මිදෙන්න බැරි වෙන විදිහට Tamanම අපිටම වලක් කපාගෙන නේද තියෙන්නේ කියලා පේන්නේ. අවිද්‍යාව කියන්නේ ඒකයි. අවිද්‍යාව කියන්නේ මම ලස්සනට සතුටින් ඉන්න මේ ටික කරලා තියෙන, මට මේවා තියෙන්න ඕනේ සතුටු වෙන්න කියන තැනක. නමුත් එයා දන්නේ මට මේ දුක, මම දුක්ඛ ලක්ෂණය නේද වහන්නේ, දුක්ඛ ලක්ෂණය නේද වැහිලා තියෙන්නේ, අනාත්ම ස්වභාවය නේද වැහිලා තියෙන්නේ, එතකොට ආදීනෝ ස්වභාවය නේද වැහිලා තියෙන්නේ. මෙහෙම වැහිලා තියෙන තාක් මේ දේවල් වල හිත ඇලෙනවා. ඇලෙන්න මේ මිදිලා යන්න තියෙන පාර වැහෙනවා. අනේ මම ජරා මරණ දුකෙන් මිදිලා යන්න තියෙන මාවත වැහුවේ වෙන කවුරුවත් නෙමෙයි නේද? තමන්ම නේද කියන එක පේන්න. ලෝකෙ කිසි කෙනෙකුට පේන්නේ නැහැනේ අවිද්‍යාව කියන්නේ ඒක. හැමෝම සතුටු වෙනවා. හොඳ මල් පූච්චි, මල් වතු, ගෙවල්, දොරවල්, තට්ටු ගණන් හදලා මෙව්වා කළා. නැත්තම් ධනෙ වැඩි වෙන්න සතුටු වෙනවා. එයා දන්නේ සතුටු වෙන්න ධනෙ වැඩි වෙන්න සතුටු වෙනවා. සතුට වැඩි වෙනවා කියන ඇලීම වැඩි වෙන්න. මිදීම අඩුයි. මිදෙනකමයි ඈතට යන්නේ. විමුක්තියයි ඈතට යන්නේ. ජරා මරණ දුකෙන් මිදීම ඈතට යන්නේ කියලා ඈතට පේන්නේ නැහැ. එයා මෙහි සතුටු වෙනවා. නමුත් අන්තිමට වෙන්නේ අර බුදුරජාන් වහන්සේ දේශනා කරන දිසෝ දිසං යන්තං කෛර හතුරෙක් හතරකට යම්සේ විනාශයක් කරයින. හදා නොගත් තමන්ගේ හිත ඉබඳු විනාශයක් කරනවා කියලා. හරියට මේ ඒ ටිකමයි මේ වෙලා තියෙන්නේ. පංච උපාදාන ස්කන්ධ දුක කියනකොට අපේ තියෙන අවිද්‍යා කර්ම තණ්හාව නිසා උපද්වාගෙන දුක් විඳලා මිසක අන්තිමට ප්‍රකට වෙන්න ඕනේ ධර්මතාවය. අපේ කෙලෙස් වලට බාහිර ලෝක කියන්නේ අපේ සම්බන්ධයකින් තොරව මහභූත රාශි වෙලා දුකාව කියන කාරණාවක් ගන්න එපා. වෙන්නේ මහභූත තියෙන තැනක අපේ කෙලෙස් ටිකට අපි හදාගත් රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බකින් තමයි අපි දුක් වෙනවා කියන්නේ. ඒකයි අන්තිමට දුකේ කලකිරෙන යම් දවසකදී. අර මම කියන්නේ පළඟැටියා පහනට පැනලා දුක් විඳිනා මිසක පහන ඇවිල්ලා ගියේ වැහදෙන්නේ දුක උපද්දවාගෙන දුක් විඳිනවා කියන්නේ. ඔය ස්වභාවයේ දක්කොත් යම් කෙනෙක් දුකේ කල නොකිරුණොත් තමයි පුදුමේ. නමුත් ඒක සියලු සංස්කාරිය අනිත්‍යයි කියලා දකින්න, හරියට සතර ආහාරයේ මේ විදිහට දකින්න ප්‍රතිනිසහ හටගත් එක ප්‍රතිනිරුද්ධ වෙනවා, නිරුද්ධ වෙනවා කියලා. අපි මෙච්චර කාලයක් දැකපු හැම රූපයකම අනිත්‍ය තෙමේ හැමෝම කාරණාව කරගෙන. අපි මෙච්චර කාලයක් අහපු හැම සද්දයකම අනිත්‍ය තෙමේ. අපිට රූපයක අනිත්‍ය පේන, සද්දයක අනිත්‍ය පේන තැනක ධර්මතාවතික තමයි ප්‍රත්‍යයෙන් හටගත් දේ ප්‍රතිනිරුද්ධ නිරුද්ධ වෙලා, ආහාර නිසා හටගත් එක ආහාර නිරුද්ධ නිරුද්ධ වෙලා, ආහාරය නිසා හටගත් දේ ආහාර නිරුද්ධ නිරුද්ධ වෙනවා කියලා නොදන්නා කම නිසා මුල් කාරණාව කරගෙන ඒ අවිද්‍යා කර්ම තණ්හා කියන ටිකෙන් අපි ඒ රූපායතනේ නම් කරගෙන ඇති. නමුත් ආහාර නිසා හටගත් එක ආහාර නිරුද්ධ නිරුද්ධ වෙනකොට අපිට පෙනෙන දැන් අපේ ඇහි අනිත්‍ය. නමුත් සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා කියන්නේ අපිට මොන හැකට පෙවුනත් පේන හැම දෙයකම අනිත්‍යය දකින මෙතෙන්ට හිත තියලා. අන්න ඒ වගේ ධර්මතාවයක් ගැනයි තියෙන්නේ. ඉතින් ඔය මම ගොඩක් මතක් කරුවේ ලෝකෙට පුළුවන් පංච උපාදානස්කන්ධයකට උපාදාන වෙන්න, පංච උපාදානස්කන්ධයකට උපාදාන නොවෙන්න උපාවක් වෙනවා. හැබැයි පංච උපාදානස්කන්ධයකට උපාදාන නොවෙන්න උත්සාහවත් වෙනවා කියන තැන උපාදානයෙන් මිදෙලා නැහැ කියන එක දන්නේ. පංච උපාදානස්කන්ධය පිළිගැනීමම උපාදාන. එහෙම නිදෙන්න බෑ. මේ එතකොට එකට තියෙන එකම දේ තමයි පංච උපාදානස්කන්ධය ඇතිවීම නැතිවීම දක්ුත් විතරයි. ඒකයි නිදසු ආර්ය මොනවට දුක් ගෙවීම පිණිස පවතින්නේ. පංච උපාදානස්කන්ධය ඇතිවීම නැතිවීම දකින්න. කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උද්දේත ගන්න පස්සෙ ඒක ලේසි සිද්ධියක් නේ. පටිච්ච සම්පදායමයි අන්තිමට එන්නේ. හිතාද කල්පනා නොකරේද හිත අනුසය වශයෙන් පවතින. හිතාද කල්පනා නොකරේද නොසිතාද කල්පනා කරේද නොසිතාද කල්පනා නොකරේද ඒත් අනුසය වශයෙන් පවතින. මෙතෙන්දී අර තියෙන තේ තමයි ලෝකෙ තුල උප්පත්ති ශනේ ඉඳලා පැවැත්මත් නැතිවීමත් කියන කාරණාව පංච උපාදානස්කන්ධයක් නේ. එතකොට පංච උපාදාන ලෝකෙ තුල පංච උපාදානස්කන්ධයක්මයි. එතකොට මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ තුල ඇලෙන්න දැනෙන්නත් ඒ තුල නිදෙන්න ධර්ම උත්සාහයක්කුත් තියෙනවා මිසක කවදාවත් නොහටගත් තැනකින් ලෝකයේ ඇතිවෙන නැති වෙන තැනකින් දකින්ද බැරි වීම ගැන පුදුමයක් නෑ ලෝකෙට. ඉතින් දැන් මම මේ කතා කරන දහමේ විශාල වෙනසක් මමම දකිනවා. ඒ කියන්නේ ලෝකයේ ඇතිවෙන නැති වෙන හැටි කියනකොට ඇතිවෙච්ච එක නැතිවීමක් නෙමෙයි මම මේ කියන්නේ. ඇති වෙන හැටි හා ඇති වෙන බව නැති වෙන හැටි ගැන ලෝකයක් ඇති වෙන හැටි. දැන් ඇති වෙන හා නැති වෙන හැටි කියනකොට අපිට උත්තරයක් හම්බ වෙනවා. දැන් මේ හටගත්ත ගහ ඇති වෙච්ච එකක් මේ ගහ කොළයි මුළු යලයි එක්ක කපලා විනාශ කරුවොත් නැති වෙනවා කියලා ඇතිවීම නැතිවීම කියනකොට ඕකයි අපි දිහි කරගන්නේ. නමුත් ඇතිවීම නැතිවීම කියනකොට ගහක ඉපදෙන ස්වභාවයට ඇතිවීමයි ගහක නොයිද නොඉපදෙන ස්වභාවයට නැතිවීමයි කියන තැනින් තමයි නියම ඇතිවීම නැතිවීම කියන එක ගන්න වෙන්නේ. පංච උපාදාන ස්කන්ධයක ඇතිවීම නැතිවීම කියනකොට ඇහත් රූපය චක්කුඤ්ඤා තුන්දෙනාගෙ එකතු ස්පර්ශය නිසා වේදනා සංඥා චේතන හටගන්නවා මේ නාම රූප නිසා විඥාන හටගන්නවා කියලා පංච උපාදාන ස්කන්ධයක ඇතිවීම සහ ඒ තුන්දෙනාගෙ වේදනාවකට ස්පර්ශ නැති මේ ස්පර්ශ නැති වේදනා සංඥා චේතන නැති නාම රූප නැති විඥාන නැති වෙනවා කියලා නැතිවීමත් කතා කරනවා. ඔය කතා කරන්නේ අපි මේ ගහේ මේ ගහ ඔන්න මේ ගහ හටගත් එකක් කියලා මේ ගහ කපලා කොටලා කොලා තු මුල් එක විනාශ කරුවොත් නැති වෙනවා. ගහත් ගහේ ඇතිවීම නැතිවීම ගැන කතා කරා. ඒ කියන්නේ ගහ කියන්නේ කොළයි අතුයි ඉති මුළු යුව ගහ. ඔය ගහ ඇති වෙලා තියෙන්නේ මුල් ටික නිසායි කඳ, කඳ ටික නිසායි කොළ, ඒව ටික ඇති වෙන්නේ පුතු ටික නිසායි. ඔන්න ඒව ටිකමයි අපි ඔය කතා කරගෙන
තියෙන්නේ.
ඔව් තියෙන ගහේ තමයි ඇතිවීම ගැන කියලා තියෙන්නේ. ඊට පස්සේ ඔය හේතු ටික කපලා කොටලා ගින්දර දැම්ම නැති වෙනවා කියලා ඔන්න ගහේ ඇතිවීම නැතිවීම ගැන කිව්වෝක. ඒ වගේ පංච උපාදාන ස්කන්ධය ඇහැ රූප චක්කු විඤ්ඤාණ තුන්දෙනාගේ එකතු ස්පර්ශේ ස්පර්ශය නිසා වේදනා සංඥා චේතන මේ නාම රූප නිසා විඤ්ඤාණය කියලා දැම්මේ ඒ ගහේ විස්තර ටිකක්මයි කියන්නේ. ඇහැ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ මේ තමයි පංච උපාදාන ස්කන්ධය ඇති වෙන්නේ ඇහැ රූපය චක්කු විඤ්ඤාණ ඔය විස්තර ටික. ඊට පස්සේ කපල කොටලා ගහ නැති වෙනවා කියලා බැලුවා. ඒ කියන්නේ ඇහත් රූප චක්කු විඤ්ඤාණය තුඳුන නැතිනකොට ස්පර්ශ නැතිනවා කියලා හොඳයි. ඔන්න ඇතිවීම නැතිවීම. ඔය ඇතිවීම නැතිවීම තුල බලන්න ඇති බව තුල ඇති බවකින් පටන් ගත්ත ඇතිවීමකුයි ඒ තුල නැතිවීමකුයි නෙමෙයිද කිව්වේ කියලා අපි. දැන් මේ ගහේ මුල අතුකොළ ඒවට කියලාමනේ බලලා තියන්නේ අපි. නමුත් සැබෑවටම ගහේ ඇතිවීම නැතිවීම ගැන බලන්න උනොත් අපිට බලන්න වෙන්නේ මේ ගහක් හදන බීජයත් පොළොවේ තියෙන පස් ඔය කියන කාරණා පස් දිය ගිනිසුලන් හතරක් මේ බීජය කියන මේ හේතු ටික නිසා හේතුයි ප්‍රත්‍යයයි නිසා ප්‍රත්‍ය සාධාරණාර්ථයෙන් පස් දිය ගිනිසුලන් හතරක් හේතු, ඒ ගහේ බීජ අංකුරේ වූ හේතුවත් මේ ටික නිසා ගහක් හැදෙන හැටි. මේ බීජ හෝ නැති වුණොත් පටවියාපෝ තේජෝ වායෝ කියන සතර ආහාරය හෝ නැති වුණොත්, නමුත් ආහාරයේ තියෙනකන් නැති කරන්න බැරි නිසා ආහාරයේ තියෙන තැනක මේ බීජය නැති කළා. ගහ නූපදෙන්න හැදීම කියන කාරණා ටිකක් ගන්නදී නේද? ඒ වගේ පටිගාපෝ තේජෝ වායෝ වගේ කන බොන ආහාර, ඒ කියන්නේ අපි කියමු සතර ආහාරය, කන බොන කබලින් ආහාර, පස් ආහාර, මනස චිතන විඥාන ආහාර කියන උන ආහාර ටික. ඊට පස්සේ මේ ගහ හැදෙන්න තියෙන බීජ වගේ අවිද්‍යාව, කර්මය, තණ්හාව කියන හේතු ටික. ඒව හේතු. මේ හේතු ප්‍රත්‍යය දෙකම එකතු කරගෙන ස්කන්ධය, පංච උපාදාන ස්කන්ධය හැදෙන හැටි. අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියන. මේ ආහාරත් හේතු. නැත්තම් අපි කියමු මේ දෙකේ උදව් වෙලා මේ පංච උපාදාන ස්කන්ධය ඇති වෙන්නේ ඕන නැති වීම. දැන් බලන්න. එයා අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියන ටික නැති කරලා. මොකද දැන් බීජ නැති කළා මිසක පොළොව නැති කරන්න බෑනේ. ඒ නිසා සතර ආහාරය කියන ටික ප්‍රබත්ම දිව්‍ය තිතක් තියෙන්න වෙනවා. අවිද්‍යා, කර්ම, තණ්හා කියන හේතු ටික නැති කළොත් අපිට ගහගුණ උපදීමනේ කරන්න ඕනේ. එතකොට මේ පංච උපාදාන ස්කන්ධයෙන් හටගන්නේ සතර ආහාරය තියෙන තැනක කියලා හරියට බැලුවොත් දැන් නෙමෙයිද පංච උපාදාන ස්කන්ධය තියෙන්නේ නැති වෙන්නේ. එතකොට එතනදී වෙනවා මොකද්ද? ජාති නිරෝධු. ඉපදීම නැති කරලා තියෙන්නේ පංච උපාදාන ස්කන්ධයක නොහට ගැම්මක් කරලා. දැන් අර මේ හටගත්ත ගහක නැති කෙරුවා කියලා නොහට ගැම්ම කරන්න කලා නෙමෙයි. මොකද ඒ පොළොවක් තියෙනවා නම් ඒ විදිහේ බීජයක් තියෙනවනේ හැදෙනවා. දැන් බීජයි නැති කරලා තියෙන්නේ. ඒකෙදි ඔක්කොම නැති කරන්න ගියේ නැහැ. අපිට ඕනුනේ ගහේ නැතිවීමනේ. එතකොට අද පංච උපාදාන ස්කන්ධයක ඇතිවීම නැතිවීම බලනවා කියලා ලෝකේ එක්ක හුක්ම පාර ඇතිවීමයි, අස්වාස් ඇතිවීමයි, ප්‍රස්වාස් නැතිවීමයි කියයි. නැතිනම් උපදින උපදින හැම හිතකම ඇතිවීමයි නැතිවීමයි කියයි. මොකද මේ ඒ හැම එකකම බලන්න මේ ගහත් ගැන කියන සිද්ධි ටික නෙමෙයිද තියෙන්නේ කියලා. නැත්නම් ඇහැයි රූපයි චක්කුඤ්ඤය තුන් දෙනාගේ එකතු ස්පර්ශයයි මේ තමයි පංච උපාදාන ස්කන්ධය තියෙන්නේ. ඇහැ රූප චක්කුඤ්ඤය නැතිනකොට පංච උපාදාන ස්කන්ධය නැති වෙනවා කියලා ඇති වෙච්ච එක නැති බව කියලා ඇති. කනයි ශබ්දයේ සෝත විඥානයයි මේ පංච උපාදාන ස්කන්ධය තියෙන්නේ. කනයි ශබ්දයේ සෝත විඥානය නැතිනොත් නැතින මේ පංච උපාදාන ස්කන්ධය නැති වෙනවා කියලා ඇති දෙයක නැති බව කියලා ඇති. නමුත් ඕක නෙමේ නිදොස්සු ආර්යෝ මොනවට දුක් ගෙවෙන විදිහට පවතන පංච උපාදාන ස්කන්ධය උදේවයි කියලා බුදු දන්වා දෙන්නා කළේ. දෘජනෝස දේශනා කළේ අර අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියන පැහැදිලිවම තියෙනවනේ. උද්‍යව විඥාණයට මොකද සමපනස ලක්ෂණයෙන් යුත් උද්‍යව විඥාණය. අවිද්‍ය රූපය ඇතිවෙන්න හේතු පහයි. අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාර මේ ධර්මතා හතර නිසා නේද පංච උපාදාන ස්කන්ධය ඇති වෙන්නේ කියන එක නොදන්නා කමම හේතුවක් කළා පහයි. ඔය වගේම රූපයට පහයි, වේදනාවට, සංඥාවට, සංකාරට, විඥාණයට පහයි. පස්තර පහ 25. ජයත පහ. ඔය පහම නැති වුණොත්. අවිද්‍යාව නැති වුණොත්, කර්ම නැති වුණොත්, තණ්හාව, ආහාර ප්‍රතිලක්ෂණ නොදකේ. ඒ කියන්නේ පහම නැති වුණොත් කියලා කියන්නේ ආහාර ප්‍රත්‍යයෙන් හටගත්තේ ආහාර නිරෝධේ නිරුද්ධ වෙනවා කියලා ආහාර නිරෝධියක් දකිනවා. ආහාර නිරෝධිය දැකීමම අවිද්‍යාව නැති වෙලා, ඒකම කර්ම නැති වෙලා, ඒකම තණ්හාව නැති වෙලා මේ ධර්මතා හතරේ නිරෝධිය සිද්ධ වෙනකොට අර ස්කන්ධය හටගත්ත දේ නැති වෙනවා කියලා, ඇති වෙච්ච දේ නැති වෙන බව දකිනකොට ඇති වෙන බව නැති වෙන හේතු ටික නැති වෙනවා. තේරෙනවද? ඇති වෙච්ච ආහාරපතෙන් හටගත්ත එක ආහාර නැති වෙනකොට නැති වෙනවා කියලා දකිනකොට පංච උපාදාන ස්කන්ධය ඇති කරන හේතුව නැති වෙනවා කියලා දකිනකොට පස්සේ නියස් නැ මේ ටිකේ ප්‍රතිඵලය තමයි පංච උපාදාන ස්කන්ධයෙන්ගේ නොයිපදීම, නොහට ගැනීම වෙනවා. මේ ඇති වෙච්ච එක නැති වෙන, ඇති වෙන හා නැති වෙන හැටි බලනකොට ඕක තමයි කියන සිද්ධිය. ඒක ලෝකෙට ටිකක් අමාරු සිද්ධිය. මොකද කුරු වෙලා තියෙන්නේ කෙලෙස් ඇතුලේ ක්ෂණික උත්තර. මොකෙන්ද?
ඔතන ආහාරේ නිසා අවිද්‍යා සංකාර
ආහාරේ නිසා නෙමෙයි, ආහාරය ආහාරය හැටියට පිළිසිඳ නොදකින කමමයි අවිද්‍යාව.
සංකාර සංහා නිසා හතගන්න උපාදාන, එතකොට ඒක වෙන බාහිර සත්‍යයේ තියෙන ඒක දැනගන්න වෙනස්කම් වලට
ප්‍රතිසන්දීන උපාදාන
උපාදාන පස්සේ
මෙච්චර කිව්ව ටික තේරුන්නේ.
එතන
ප්‍රතිසන්දීම උපාදාන සංකේතය කියන්නේ ඒක ආහාරය ආහාරය ප්‍රතිසන්දීම කියලා කියන්නේ කාම භූමිය, කාම ධාතුයි, රූප ධාතුයි, අරූප ධාතුයි. එතකොට ඒ කාම ධාතුව කියනකොට රූප ධාතුව අරූප ධාතුව කියනකොට කෙලෙස් ටික නිසා මේ ප්‍රතිච්ඡ අවස්ථාවක් ගැන මම කියන්නේ.
ආහාරය ආහාරය නොදන්නා කම
මොකද්ද බාහිර උපකාර?
ඒ විද්‍යාව
ඒ සඳහා නුවණ විතරමයි අවශ්‍ය. වෙන බාහිර ආභ්‍යන්තර කතාවක් නෙමෙයි. මොකද සතර ආහාරය කියන තැනකින් පනවලා තියෙන්නේ. සතර ආහාරය කියන ටිකෙදි කබලින් ආහාර, පස් ආහාර, මනෝ සංජිතන ආහාර, විඥාන ආහාර කියන සතර ආහාරය තියෙනවා පුරාණ කර්මප්‍රත්‍යයෙන් හටගත්ත. මං කියුවේ පුරාණ කර්මප්‍රත්‍යයෙන් හටගත්ත කියනකොට පංච උපාදානස්කන්ධයක් ඇඳගන්න එපා. ඉස් කෙටියෙන් ගත්තාම ස්කන්ධ ටික සතර ආහාරය විතරයි තියෙන්නේ. අද අවිද්‍යා කර්ම තණ්හා ටික නිසයි අපිට පංච උපාදානස්කන්ධයක් හම්බවෙන්නේ. ඉච්චරයි කියන්නේ.
ස්කන්ධ
තියෙන නිසා
ස්කන්ධය
හටගන්න.
ස්කන්ධය හටගන්නකොට ස්කන්ධ නොදන්නා කම නිසා
කිනා කිනාගේ කෙලෙස් මට්ටම් වලට ප්‍රකට වෙන මට්ටම් තමයි ලෝකේ කියලා නම් කරගන්නේ.
ඒකම තමයි උපාදානය කියන්නේ.
උපාදානය කියන්නේ. ඒකයි එතන උපාදාන ස්කන්ධ නොවි පෙර කර්මපත්තෙන් හටගatti ස්කන්ධ මට්ටමක් ඌ නිසයි අද අවිද්‍යා තණ්හාව නැති කරලා කෙලෙස් නැති කරලා ස්කන්ධ පරිහරණය කරමින් ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. අපි මම ඔක ගත්තේ කෙනෙක් එහෙම බෑ කියන එක මොහොතකට හරි පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ අප්‍රියාපන්නය කියන මට්ටේ මාර්ගසිත හෝ ඵලසිත හෝ පහළ වෙනවයි කියන මට්ටමකට හෝ කෙලෙස් අයින් කළ ස්කන්ධ පරිහරණය කරන්න පුළුවන්කම තියෙන්නේ ප්‍රතිසන්දි වශයෙන් පංච උපාදාන ස්කන්ධයක් හට නොගෙන. ඒ කියන්නේ පුරාණ ප්‍රත්‍යයට හේතුවට ඵලයේ හැටියට හතර ආහාරය ලැබුණු නිසා මිසක පංච උපාදාන ස්කන්ධයක්ම ලැබුණා නම් මොන විදිහට ඒක කරන්නද කියන එක. එහෙනම් ඒ කාරණාවේ විද්‍යමානයි පංච උපාදාන ස්කන්ධය කියන එක. අපි පංච උපාදාන ස්කන්ධයක් පරිහරණය කරන ලෝකයක් පරිහරණය කරන ලෝකයක් ඇතුළු කරන්නේ සතර ආහාරයේ තියෙන තැනක වර්තමාන අවිද්‍යාව ඒ ආහාරය පිළිසඳ නොදන්නා කම නිසා අවිද්‍යා කර්ම කියන මේ කෙලෙස් ටිකත් එක්ක එකතු කරලා එකතු වෙලයි කියන එක. ඒකයි කෙලෙස් ටික දුරු කරලා ලෝක නිරෝධ කරලා ලෝකෝත්තර වෙලා හතර ස්කන්ධයක් පරිහරණය කරන්නේ. పంచස්කන්ධයක් පරිහරණය කරන දිවි කෙලවර කොට ඇති වේදනාව, කාය කෙලවර කොට ඇති වේදනාවක් නිදිමි අයින් කරන්න. කීනම් පුරාණ නවන්නත් සම්බ පුරාණ කර්මපත්තෙන් හටගත්ත ටික ඉස්සෙ වෙනවා. අලුතෙන් එකකුත් නැ කියන ටික කියන්න සුදුසු. ඇයි අලුතෙන් ටික තමයි අවිද්‍යා කර්ම තණ්හා කියන ටික තමයි අලුත්. ඒ ටිකක් නැහැ. පුරාණ කර්මෙන් හටගත්ත කියලා කියේ මොකද? මේ ආහාර ටික. ආහාර එතකොට කීනම් පුරාණ නවන්නත් සම්භවං කියනකොට පුරාණ කර්මෙන් හටගත් සතර ආහාරයේ වෙච්ච නැත්නම් ස්කන්ධ ටිකත් නිරුද්ධ වෙනවා. අද මේ ඒ ආරම්භය තියෙන අවිද්‍යා කර්ම තණ්හා කියන ටිකත් නැහැ. නිබ්බන්ත දීරා යතයන් පුදීපෝ වේ දීරයන් වහන්සේ පහනක් නිනෝගෙන ඉවෙනවා. අලුතින් යන ටිකත් නැහැ. පුරාණ කර්මෙන් හටගත්ත ටිකත් නැතිකලා.